සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාරංච සාරතු ඤත්වා සාරංච අසාරතු තේ සාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරාති මාතලේ කූඹියාගොඩ ශ්‍රී විද්‍යාසේකර පිරිවෙන් මූල මහා විහාරස්ථානයේ පවත්වන ලබන ධර්මදේශනාවයි. විහාරාධිපති ගරු කටයුතු නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නය ගරුකොට සිහිපත් කරනවා. ඒ වාගේම අප වෙත දායකත්වය දරා බොහෝ ආදරයෙන් ඒ වැඩමවාගෙන කටයුතු කරපු ඒ දායක කාරක හොඳයි. පින්නතුනේ අපි ධර්ම දේශනාවක් තුළින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? අපි දවසින් දවස මහා සාගරය වගේ අර්ථ සම්පන්න ඒ ධර්මය අපේ ජීවිතයට එකතු පහදු කරගන්න තමයි බලාපොරොත්තුව. අපි ධර්ම මාර්ගයේ බොහෝ දුරක් ඇවිදින් එක්තරා තැනක සිටින පින්නතුන්. අපේ පින්නතුන්ට සම්මාදිට්ඨික අවස්ථා ගණනාවක් තියෙනවා. ඒ සම්මාදිට්ඨික අවස්ථාවන් ගොඩාක් පහු කරගෙන අපේ පින්නතුන් ඇවිල්ලා තියෙනවා. කර්මඵලය පිළිබඳව තියෙන සම්මාදිට්ඨිය අපේ පින්නතුන්ට තියෙනවා. චේතනාව වරදවා පිහිටවා යමක් කරයිද ඒ අකුසල කර්මයක් වන අතර ඒ අකුසල කර්මයේ අකුසල විපාක තියෙන බව දන්නවා. කුසලෙහි කුසල විපාක තියෙන බව දන්නවා. අපි සසර සැරිසරනවා කියලා දන්නවා පින්නතුනේ. ඒ වගේ උතුම් ධර්ම කරුණු වලින් පෝෂිත වෙලා ඉදිරියට එද්දී තව අපිට අවශ්‍ය කරනවා මේ මාර්ග සම්මාදිට්ටි ඵල සම්මාදිට්ටි කියන අවස්ථාවන් වලට ළඟා වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සතර මග සතර ඵලයන් ලබන විදිය පිළිබඳව අවබෝධය ඇති කරගන්න. නිවන කියන්නේ පින්නතුනේ සැප පිණිස පවතින දෙයක්ද දුක පිණිස පවතින දෙයක්ද? සැප පිණිස පවතින දෙයක්. මොකද්ද අපි කියන්නේ නිවන් සැප? නිවන් දුක කියලා කියන්නේ නැහැ. නිවන් සැප, නිවන් සැප පිණිස පවතින දෙයක්. කෝ බලන්න නිවන් දකින්න කැමති අය අත උස්සන්න බලන්න. හැමෝම කැමති. මේ ආත්මේ නිවන් දකින්න පුළුවන් වෙයි කියලා හිතන අය බලන්න අත උස්සන්න. මේ ආත්මෙ ටික දෙනෙක් ඉන්නවා කෝ බලන්න ගොඩක් අඩුයි. ඇයි ඒ මේ ආත්මේ නිවන් දකින්න බැරි? ඔව් නිවන් දකින්නවා කියලා කියන්නේ මේ ධර්මයෙන් කියා දෙන න්‍යාය සිද්ධාන්තය අපි නුවණින් දකින්නවා. කොහොමද නිවන ලේසියෙන් කෙටියෙන් පැහැදිලි කරපු අවස්ථාවක් මතක් කරගත්තොත්? සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අතනි භින් දති දුක් ඒස මග්ගෝ විසුද්ධියා. සියලු සංස්කාරකයෝ අනිත්‍යයි කියලා ගැඹුරු නුවණින් දකින අවස්ථාවේදී අපි දුකෙන් අත මිදී සත්‍ය අවබෝධ කරගන්නවා කියන කාරණය. නිවන් දකින්න නම් පින්නතුනේ අපේ මනසට අපි වැඩි අවධානයකින් ඕනෑ කැමකින් බලන්න ඕන. හිත පිළිබඳව හිත හදාගන්න වැඩ පිළිවෙල. දැන් අපිට හිතක් කියලා එකක් තියෙනවා. මේ හිතේ වයස බොහොමයි. ගතේ වයස බොහොම පොඩි. ගතේ වයස 60යි 70යි 50යි 40යි වෙන්න පුළුවන්. හිත බොහොම පරණයි. මේ හිත සංසාරේ මිත්‍යා දෘෂ්ටික ආගම්වල ඉපදිලා අහසට අත දිග කරගෙන දෙවිවරුන්ට කෑගගහ සංසාරේ ආපු ආත්ම ප්‍රමාණ කෝටි ප්‍රකෝටි ගණන්. මනක් කල්පිත ආගම් අදහමින් ආපු ගමන බොහෝමයි. මිත්‍යා දෘෂ්ටික මනක් කල්පිතයකට කෑගසමින් යදිමින් හූල්ලමින් ආපු ගමන බොහොමයි. දැන් අපි වාසනාවන්තයි, අපි තථාගත ධර්මයට පිවිසලා තියෙනවා. සත්‍ය දකින්න පුළුවන්කම තියෙන දහමක්, ඥානය නුවණ දියුණු කරගන්න තියෙන දහමක්, සීල වෘත අයින් කරන්න තියෙන දහමක්, සීලබ්බත උපාදානයන් අයින් කරන්න තියෙන දහමක් අපිට ලැබිලා තියෙනවා. බුදු දහම පිළිබඳව අපි දන්නා ටික බොහොම පොඩි, දැනගත යුතු දේ බොහොම වැඩි වෙන තුනේ. බුදු දහම දැනගන්න පින්නතුනේ අපේ හිත අපේ ඔළුව ගොඩාක් නිදහස් කරගන්න හැකියාව ලැබෙනවා. මක්නිසාදයක් බුදු දහමෙන් අපිට උගන්වන්නේ සම්මා දිට්ඨිය ගැන. දැන් ඔය පින්නතුන්ට සම්මා දිට්ඨිය තියෙනවද? මම විශ්වාස කරනවා බෞද්ධයන්ට අර නොයෙකුත් දේව ආගම් අදහන අයට වගේ පරම මිත්‍යා දෘෂ්ටිය නැහැ. ඒ නොයෙකුත් දේව විශ්වාස වලින් ඉන්න අයකට තියෙන්නේ පරම මිත්‍යා දෘෂ්ටිය. අකුසලයට කුසලයේ කියනෝ, පවට පිනෙයි කියනෝ, ලෝකේ නැති දේවල් විශ්වාස කරගෙන මනක්කල්පිතව වාසය කරලා මැරිලා යනෝ පරම මිත්‍යා දෘෂ්ටිකයෝ. අපිට පරම මිත්‍යා දෘෂ්ටිය නැහැ පින්නතුනේ. හැබැයි අපිට මිත්‍යා දෘෂ්ටිය දිනනවා. මොනෝ පිළිබඳව මිත්‍යා දෘෂ්ටියද? මෙන්න මේවා පිළිබඳව. දුක්ඛේ අඥා, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං කියන ඒ මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. අපි හරියට තාම ඉලක්කගතව දන්නේ දුක කියන්නේ මොකද්ද කියලා. මොකද්ද දුක? අපි දුක් ගොඩාක් කියාගෙන යනවා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ නේද, මරණම්පි දුක්ඛ. ඔය වශයෙන් කියනවා. අපේහි සම්පයෝග දුක්ඛෝ, පියේ විපයෝග දුක්ඛෝ ආදි වශයෙන් කියලා ඇත්ත වශයෙන්ම ඉලක්කගත කරගන්න ඕන. හරියට ප්‍රධාන දුක මොකද්ද? දුක ප්‍රධාන දුක සංගිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධේ කොහෙද තියෙන්නේ? පංච උපාදානස්කන්ධේ කියන එක හොයන්න ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. ඔය ඔබේ හිත තමයි පංච උපාදානස්කන්ධේ කියලා කියන්නේ. අපි ඔය හිත කියලා කතා කරන්නේ මේ පංච උපාදානස්කන්ධේට. ඒ හිත කියන එක වැඩ කරන්නේ මෙන්න මේ පහෙන්. කුමක්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පද්ධතිය වැඩ කරන්නේ. මෙතන දිනනවා මමයි කියලා හැඟෙන ගතියක්. මිත්‍යා දෘෂ්ටිකයට, පරම මිත්‍යා දෘෂ්ටිකයට වැඩි මිත්‍යා දෘෂ්ටිකයට මේක තියෙනවා. මම මේ ඉන්නේ, මම අස්මිමානේ කියලා කියනවා. සක්කාය දිට්ඨිය කියලා කියනවා. මමත්වේ කියලා කියනවා. පාදානස්කන්ධය කියලා කියනවා. පින්නතුනේ මම මම කියලා හැඟෙන ගතිය හැමෝටම තියෙනවද නැද්ද? තියෙනවා. මේ මම වෙමි, මගේ ආත්මය වෙමි කියලා අමුතු ශක්ති ධාරාවක්, බලවේගයක් මේ මනස ඇතුලේ, ආධ්‍යාත්මය තුල පවතිනවා. ඒකද කියනවා ස්වකීය ආත්මයයි ගන්නා ලද, සැකසිනා ලද දෘෂ්ටිය සක්කාය දෘෂ්ටිය. සක්කාය දිට්ඨිය ගොබලන් තියෙන ඇත උස්සන්. සක්කාය දිට්ඨිය තියෙන ඇත උස්සන්න බලන්න. දෙන්නටයි තියෙන්නේ සක්කාය දිට්ඨිය, අනිත් අය ඔක්කොටම නැහැ. උතුම් වූ මාර්ගඵල ඥානයකට පත් නොවෙච්ච හැම කෙනෙකුටම මොනවද වෙන්නේ? මේ සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද? තියෙනවා. මේ මම, මේ මම, මේ මම යයි හැඟෙනවා. ඒ මේ මම, මේ මම යයි කියලා හැඟෙන නිසාම මේ ලෝකය බෙදනවා. පින්තුනේ මේවා මගේවා, මේවා අනුන්ගේවා කියලා බෙදනවා. මේ මම කියලා හැඟෙන නිසා මේවා මගේ, මේවා අනුන්ගේ කියලා බෙදනවා. මේවා මගේ, මේවා අනුන්ගේ කියලා බෙදෙන තාක් කල්ේ මිනිස්යාට මොකද වෙන්නේ? ආන්න වේදනා සංකාර හට ගන්නවා, දුක් විඳිනවා. දැන් බලන්න ජීවිතේ පුරාම දුකක් තියෙනවා නම් මේවා මගේ, මේවා අනුන්ගේ කියන දේ නිසා තමයි මේ දුක. දැන් මේ මම මම කියන විදියට මේ හිතට දැනුණත් අපි ඒ දැනෙන දැනීම, හැඟෙන හැඟීම සත්‍යක්ද අසත්‍යක්ද කියලා ගැඹුරින් පරීක්ෂා කරලා බලන්න ඕන. මේ දැනෙන හැඟීම, දැනෙන දේ සත්‍යක්ද අසත්‍යක්ද කියලා බලන්න ඕන. දැන් මේ මමේ කියලා දැනෙනවා මේ ශරීරය. මොහොතක් බලමු අපි. හුස්ම ගන්නවා. සල්ලි දීලා අපි හුස්ම ගන්නවා. දැන් මොකද කරන්නේ? සල්ලි දීලා හුස්ම ගන්නවා. එතකොටනේ මගේ වෙන්නේ නේද? සල්ලි දීලා හුස්ම ගන්නවා. ඊළඟට අපි සල්ලි දීලා හිරු එළිය ලබනවා. එතකොටනේ මගේ වෙන්නේ? සල්ලි දීලා හිරු එළිය ලබනවා. ඊළඟට අපි සල්ලි දීලා වතුර බොනවා. ජල සම්පාදනයේට නෙමෙයි, මේ මහ පොළොවට ජලයේ සල්ලි දීලා අපි වතුර බොනවා. එහෙම කරනවද අපි? ඔව්. ඊළඟට මේ මහ පොළොවේ සාරයට අපි සල්ලි දීලා ආහාර ගන්නවා. නිෂ්පාදකයාට මිසක් අපි සාරයට, මහ පොළොවට දුන්නේ නෑ සල්ලි නේද? දුන්නේ නෑ. එවන මේ හැම දෙයක්ම මේ මහ පොළොවේ තියෙන ස්වභාව ධර්මයේ තියෙන දේවල් ටික එකතු කරගෙන මෙතන මම කියලා නිර්මාණයක් හදා ගන්නවා. ඒ නිර්මාණය හදාගෙන ඒ නිර්මාණයට ආගම්, ජාති, කුල, ගෝත්‍ර, තත්ත්ව, දුප්පත් පෝසත්කම්, උගත් නුගත්කම් පටලවා ගන්නවා. ආන්නේ මතින් මේ සත්වයා දුක් විඳිනවා. පින්නතුනේ මානසික රෝග රාශියක් හදාගෙන දුක් විඳිනවා. ඒ රෝග කට්ටලෙන් ටිකක් අපිට නැද්ද? තියෙනවා. එහෙනම් අපි ගැඹුරු නුවණින් ජීවිතය ගැන අවබෝධ කරගෙන මේ උමුතු සමාජයෙන් උමුතු ලෝකයෙන් අපි නිදහස් වෙලා සම්මා දිට්ඨි සම්මා සංකප්පය ඇති කර ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ අතහරින්න කියපු ප්‍රධාන කාරණේ මොකද්ද කියලා දන්නේ නැතුව වෙන වෙන දේවල් අතහරින්න ගිහිල්ලා බෞද්ධය පැටළුණා. බුදුරජාණන් වහන්සේ අතහරින්න කියලා කිව්වේ ප්‍රධාන වශයෙන් මොකක්ද? හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. අපිට ඉවත් කර යුතු සංයෝජන 10ක් පෙන්වා දෙනවා ධර්මයේ. ඒයින් පළවෙනි සංයෝජනය කුමක්ද? සක්කාය දිට්ඨියයි පළවෙනිින් ඉවත් කරන්න ගියේ. අපේ මුලමැද අග පටලව ගන්නවා. අගේ වයින් කරන්න යනවා ඉස්සෙල්ලා. එහෙම කරන්න බෑ පින්නතුනේ. පළවෙනි එක කියලා දෙන්නේ ඒ නිසා පළවෙනි එකෙන් පටන් ගන්න ඕන. අනුභව කිරිය අනුභව ප්‍රතිපදා ඒ පිළිවෙලට ගමන් කරන්න ඕන. ඒ නිසා අපි පින්නතුන් පටන් ගන්න ඕන සක්කාය දිට්ඨියෙන්. වෙන මොකකින්වත් පටන් ගන්න හරියන්නේ නැහැ. සක්කාය දිට්ඨියෙන් පටන් ගත්තේ නැති වුණොත් කාමරාගයෙන් ව්‍යාපාදයෙන් මාන උද්දච්ච වලින් පටන් ගත්තට මේ වැඩේ හරියන්නේ නෑ. අඩිතාලමෙන් පටන් ගන්න ඕන. මේගොල්ලෝ වහලේ ඉඳලා පටන් ගන්න ගේහා ගන්න. ඒ වහලේ හිටවන්නේ මොකේද? කණු දෙන්නේ බෑ. අඩිතාලමත් තියෙන්න ඕන. ඒ නිසා පින්නතුනේ පටන් ගන්න පළවෙනි එකෙන් සක්කාය දිට්ඨියෙන් පටන් ගන්න ඕන. දැන් සක්කාය දිට්ඨිය දුරු කරන වැඩපිළිවෙල පටන් ගන්න ඕන. ඕන්න ඕකයි පින්නතුනේ බුද්ධ ශාසනයේ මුල මුලමැදාක පාරුම් කරගන්න නැතුව කටයුතු කරන්න ඕන. ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් කරනකොට දාන සීල භාවනා කරන්න ඕන. ඒ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා නිවන් මඟ ගමන් කරන්නේ අපි ඒ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවේම බලය ආශිර්වාදේ අරගෙන සක්කාය දිට්ඨිය දුරු කරන දර්ශනයට ක්‍රියා කරන්න ඕන තමයි. ඇයි අපිට මේ සක්කාය දිට්ඨියක් හැදෙන්නේ? මේ වැරදි වැටහීමක් නිසා ගන්නව පින්නතුනේ. මේ ඇස මගේය, කන මගේය, නාසය දිව ශරීරය මගේය කියලා අදහස් පහළ වෙනවා. ආන්නේ නිසා ඒවට විඥාන ධාතු පහළ වෙනවා. ඒ විඥාන ධාතු වලින් පින්නතුනේ වේදනා හට ගන්නවා. මේ වේදනා තුළ තණ්හාමාන හට ගන්නවා. ඊට පස්සේ පින්නතුනේ මේ මමය කියන නිර්මාණය සැකසෙනවා. ඒ කෙටියෙන් පැහැදිලි කරේ. මේ මමය කියන නිර්මාණය සැකසිරා. මේ මමත්වය සැපද දුකද පින්නතුනේ? දුකයි කියලා තේරෙනවද? අපිට තේරුණා මමත්වය හරි දුකක් පින්නතුනේ. මම මම කියන එක නිසා හරියට දුක් විඳිනවා. කොයි වගේද දුක් විඳින්නේ? කරත්තයක් ඇදගෙන යන ගොනෙක් වගේ දුක් විඳිනවා. මේ මමත්වය අතහැර දැමුවොත් සෙවනැල්ල පමණක් පිටුපසින් එද්දී නිදහසේ ඇවිදගෙන යන මිනිස්සෙක් වගේ සැහැල්ලු වෙනවා. සත්වෙක් වගේ සැහැල්ලු වෙනවා. බාහිර උදාහරණයක් තුලින් ආධ්‍යාත්මික සිද්ධාන්තයක් අපිට කියලා දුන්නා. සෙවනැල්ල පස්සෙන් එනවා වාගේ මේ සක්කාය දිට්ඨිය දුරු කරාම, මේ සක්කාය දිට්ඨිය ගත්තාම කරත්තයක් අදිනවා වාගේ. දැන් ඔබ දුක් විඳිනවා නම් දුක් විඳින්නේ සක්කාය දිට්ඨිය නිසා. ශරීරේ මගේ කරගත්තා, මගේ ආත්මය කරගත්තා. ඊට පස්සේ වටපිටාවේ ඉන්න සියලු දේම පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. බාලයා හිතනවලු ඒ විදියට. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. තමාට තමාවක් නැති තැන ඌ කවුරුත් කියලා අහන බුදුරජාණන් වහන්සේ. මේක ආධ්‍යාත්මිකව දකින්න ඕන සම්මුති දහමක් නෙමේ. සම්මුතියෙන් හොඳට ඉඩම කඩම ආරක්ෂා කරගන්න, සම්මුතියෙන් හොඳට පිරිසිදුව වාසය කරන්න, සම්මුති සම්ප්‍රදාය නීතිය ප්‍රතිපදාව ආරක්ෂා කරගන්න. ඒව සම්මුති ප්‍රතිපදා. අපේ අය පටලවාගත්ත තව දෙයක් තමයි මේ ආධ්‍යාත්මික අතහැරීම බාහිරයක් බවට පත් කරගත්තා. ඊට පස්සේ පින්නතුනි තමන්ගේ දියුණුව ගැන හිතන්නේ යා. දියුණුව කියන්නේ සම්මුතිය එකක්. ඒක සම්මුතියට සිව්පසය කාටත් තණ්හාව නැතත් අවශ්‍යතාව දෙන්න ඕන. එහෙම නැතුව බෑනේ නේද? තණ්හාව නැති වුණාට අවශ්‍යතාව තියෙන උණු ස්වාමීන් වහන්සේටත් තියෙන උණු ඒ කාලයේ යුගයේ හැටියට ඔය ඇත්තන්ටත් අවශ්‍යතාව තියෙන උණු වාසය කිරීමට සුදුසු පළාතට අනුව නිවසක් යාන වාහනයක් තමන්ගේ ලෙඩට දුටට රැකවරණයට ආරක්ෂාවට මිල මුදලක් ඒ වගේම හොඳ ජීවන උපායක් මාර්ගයක් ඕ තියෙන උණු අවශ්‍යතාව පැවැත්මේ සම්මුතිය ඒක හුදු සම්මුතියක්ම පමණයි. ඉතින් මේ අපි පිටින් රහත් වෙන්න ගියාම තමයි වැඩේ වරදීන්නේ. පිටින් රහත් වෙන්නේ ගැඹුරු ආධ්‍යාත්මය තුළින් තමයි රහත් වෙන්නේ. ගැඹුරු ආධ්‍යාත්මය තුළින් තමයි ධර්මයේ දකින්නේ. මොකද යදා පඤ්ඤාය පස්සති. අපි සංඛාර නිත්‍ය කොට ගන්නවද මේ සංස්කාර ධර්මයෝ නිත්‍ය කොට ගන්නවද අනිත්‍ය කොට ගන්නවද ඔබ? දන්නේ නැතුව හරි ගන්නේ කොහොමද? නිත්‍ය කොට. කොහොමද මේ සංඛාර ධර්මය නිත්‍ය කොට ගන්නෙ? මේ මමයි කියලා දැනෙන තැන මොකද්ද තියෙන්නේ? නිත්‍ය කොට ගැනීම. මේ මගේ ඇසේ කියලා දැනෙන තැන මොකද්ද තියෙන්නේ? නිත්‍ය කොට ගැනීම. මේ මගේ කන නිත්‍ය කොට ගැනීම. මේ ඇහෙන ශබ්දය මගේ මට නිත්‍ය කොට ගැනීම. දැන් ඔබට නමක් දුන්නා කරෝලිස් වෙන්න පුළුවන්, සීලවතී ගුණවතී නේද වෙන්න පුළුවන්, කවුරු හරි ඔය මොනවා හරි නම් තියනනේ, ඔය නමක් නිත්‍ය කොට ගත්තද නැද්ද? නිත්‍ය කොට ගත්තා. නමට බයිනකොට දැන් රිදෙනවද නැද්ද? රිදෙනවා. නම කියවුන්නේ නැති වුණොත් ඒත් රිදෙනවා. නම පොඩ්ඩක් කිව්වහම හොඳට ආඩම්බරක් හිතෙනවා. එහෙම එකක් තියෙනවා පොදු, ඒක මටත් තියෙනවා වෙන්න පුළුවන් නේද? ඒ වුණාට විදර්ශනා කරලා බලන්න ඕන. කෝ නමක් නේද? නමක් නෑ, ගමක් නෑ, ඇඩ්‍රස් නෑ, ආවදනක් නෑ, ඉන්න තැනක් නෑ, යන දිහාවක් නෑ. නමුත් ඒ ඔක්කොම තියෙනවා තියෙනවා කියලා මෙතන හදලා ඉවරයි. මොකද්ද මේ? නිත්‍ය කොට ගත්තා. ඔබේ ජාතිය කුමක්ද? ජාතිය මොකද්ද? සිංහල. නිත්‍ය කොට අරගෙන තියෙනවා. නැත්තම් අපේ ජාතිය සත්ව මනුෂ්‍ය ජාතිය නේද? අරගොල්ලෝ වෙන නමක් කියනවා, අනිත් අය වෙන නමක් කියනවා. ඔහොම ජාතිය වෙනස්. දමිල කියනවා, මුස්ලිම් කියනවා, සිංහල කියනවා නේද? අපි මොනවා හරි කියනවා රටවල් වල නම් කියමින් ජාතිය යනවා. ආගම මොකද්ද ඔබේ? ආධ්‍යාත්මික ගුණේ මොනව නොදක්වත් කොච්චර චර්යා රටා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පරම්පරාවෙන් නෙමෙයි කෙනෙක් වසලෙක් වෙන්නේ, බ්‍රාහ්මණෙක් වෙන්නේ එයාගේ ශරියාවෙන් හැසිරීමෙන් කියලා. දැන් ගුණධර්ම ලෝකයේ පිළිබඳව සැලකිල්ලක් නැහැ. ලේබල්ස් බොහොම හොඳට තියෙනවා. අපි අර ආගමේ, මේ ආගමේ, මේ ආගමේ කියලා ලේබල්. ඉතින් වැඩක් නැහැ. තමා සුවයක් විඳින්න නැත්නම්, තමා තුල දහමක් නැත්නම්, තමා ශාන්තියක් ලබන්න නැත්නම් අපිට ලේබල් වලින් ඇති ප්‍රතිඵල කොහොමද? ඒ නිසා අති දුර්ලභව ලැබූ මේ මිනිස් ආත්මය තුළ අපිට ලැබිලා තියෙනවා පින්වතුනි මහාංගු දායාදයක්. මහාංගු දායාදයක් ලැබිලා තියෙනවා. ඒ තමයි ප්‍රත්‍යක්ෂ කොට මේ තථාගත ධර්මයේ දැන ගැනීම. හරිම ලේසි. සුනීත සෝපාක කියන්නේ මේ 60 පැනපු ළමයිද? නෑනේ නේද? අවුරුදු 7 8 ළමයිනේ. ඒ රාහුල කුමාරයා කියන්නේ මේ ගොඩාක් වයසක ඇති අයද? නෑනේ, පොඩි ළමයිනේ. ධර්මයේ දැක්කද නැද්ද? දැක්කා. ඇයි මේ 60 ළමයින්ට බැරිද? 7 ළමයි දැක්කදහම ඇයි මේ 60 ළමයින්ට බැරි? එකක් වීරිය මදි, උනන්දුව මදි, කැපවීම මදි. ධර්මයේ දැක්කොත් ලබන ප්‍රතිලාභයේ පිළිබඳව අවබෝධයක් නැහැ පින්නතුනේ. මහත් ලාභයක් පින්නතුනේ, සංසාරෙටම රක්ෂණයක්. මෙලව සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් දහමක්. මේක දන්නෝ නම් පින්නතුනේ හරියටම මේකේ වැදගත්කම රජ ඔටුනු බිම දමලා පින්නතුනේ ඇවිල්ලා මේ ධර්මය අවබෝධ කරගන්නවා. ගොඩාක් දෙනෙ මේකේ වටිනකම දන්නේ නැහැ. හරියට අර අන්ධයා මැණික් ගලට පයින් ගහගෙන යනවා වගේ. තේරුණානේ. අන්ධයා මැණික් ගලට පයින් ගහගෙන යනවා. එතකොට මේ බුදුන් සත්‍යයා මේ නිවනේ අගේ දන්නේ නැත්තේ ඇයි? අන්ධයි නේද? අන්ධයි. ඒ නිසා ඒ අන්ධ නිසා යාට ඒක තේරෙන්නේ නැහැ. දැන් අපේ පින්නතුන් ටිකක් හරි දැස් අවදි කරලා බලපු නිසා අපේ පින්වත් මහත්මයලා මේ සංවිධානය කළ මේ පින්නතුන්ට ධර්මයේ පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගන්න බොහොම දුර බැහැර ඉඳලා වඩම්මල මේ වැඩසටහන සංවිධානය කරා. පින්නතුනොත් බොහොම උනන්දුවේ කැපවීමෙන් අරගෙන මෙතෙන්ට පැමිණියා. තමන්ගේ පංචස්කන්ධෙත් උස්සගෙන ඇවිල්ලා මෙතනින් තියලා අහගෙන ඉන්නවා. අපිට මේ නිවන් මඟ තෝරගන්න හොඳ ධර්මයක් දේශනා කරයි, දෙලොව යහපත් කරගන්න ධර්මයක් දේශනා කරයි කියලා. පින්නතුනේ මේ ධර්මයේ තුල ගන්න දෙයක් නැහැ. ධර්මයෙන් කියලා දෙන්නේ අතහරින්න දෙයක්. මොනවද අතහරින්න කියලා කියන්නේ? මොනවද අතහරින්න කියලා කියන්නේ? ඇලීම් ගැටීම් අතහරින්න කියලා කියනවා. මොනවද අතහරින්න කියන්නේ? ඇලීම් ගැටීම් අතහරින්න. ඊළඟට කියන ඔබට අයිති නැති හැම දෙයක්ම අතහරින්න කියලා. ඔබට අයිති නැති හැම දෙයක්ම අතහරින්න කියලා කියනවා. අතහරින්නෙම නැතුව අල්ලගන්න කියලා කියනවා ඔබට අයිති දේ. ඔබට ස්ථීර සාර ලෙසම සැබවින්ම ඔප්පු තිරප්පු ඇතුව සාධක ඇතුව මේ මාගේ යයි ඔප්පු කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක අල්ලගන්න. මනසෙ කොහොමද අල්ලගන්න? 10ක් කියන්න මගේ Tamanta අයිතිවාසිකම් තියෙනේවයි. නීතියෙන් නෙමෙයි ස්වභාව ධර්මයෙන් අයිතිවාසිකම් කියන්න ඕන. පැහැදිලිනේ? ඒක තේරුණාද? ස්වභාව ධර්මයෙන් අයිතිවාසිකම් කියන ඒවා කෝ බලන්න වැලියටයක්වත් තියෙන කෙනෙක් ඉන්නවද කියලා? වැලියටකටවත් අයිතියක් තියෙනවද අපිට? නැතිකොට හුදු සම්මුති බැඳීමක් පමණයි මේ අපේ උපාදානය. මේ වගේ ශරීර කෝටි ගාණක් අයිතිවාසිකම් කියමින් ආවද නැද්ද අපි සංසාරේ? පින්නතුනේ ආවා. මේ අපි වගේම මේ ඉඩකඩම් වල දීපල වල මේක මගේ ඉඩම, මේක මගේ ගේදොර, මේක මගේ පලාත කියමින් ජීවත් වෙච්ච මිනිස්සු මේ මහ පොළොවේ මේ දුනාද නැද්ද? මේ දුනා. තව අනාගත පරම්පරා කෝටි ගාණක් මේ තැනම මේක මගේ ඉඩම, මගේ පලාත කියලා කල්පනා කරමින් ඉන්නවද නැද්ද? ඉන්නවා. පුදුම වැඩේ කියන්න පිටුනේ සම්මාදිට්ඨික මිනිස්සු අතහරින්න අතහරින්න මිත්‍යා දෘෂ්ටික මිනිස්සු ආක්‍රමණය කරනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද? සිංහයෝ දත් ගලව ගන්න ගලවන්න ඔව් පොඩි පොඩි සත්තු ඇවිල්ලා ඉරලා සිංහයන්ට ඇනලා සිංහයම එළවනු. ඉතින් මේක දත් ගලව ගැනීමක් නෙමෙයි, නිය ගලව ගැනීමක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ සිංහ ප්‍රතිපදාව, ඒ විශිෂ්ට ආර්ය ප්‍රතිපදාව රැකගන්න සම්මුතිවාදය තුළ සම්මුති අන්දමින්ද, පරමාර්ථවාදය තුළ පරමාර්ථ දර්ශනයෙන්ද, යුක්තිය හා සාධාරණත්වයේ පදනම් කරගත්ත අභිමානවත් චරිතයක් මේ ධර්මයෙන් නිර්මාණය කරනවා. එහෙම නැතුව මේ අතපය බැඳලා කකුල් දෙකට මාංචු දාලා අතපයට මාංචු දාපු තත්ත්වයක් නෙමෙයි විනුතුනේ මේ ධර්මයේ කියලා කියන්නේ. මේ උචුපටිපන්න භාවයක්, ඥායපටිපන්න භාවයක් තියෙන හරි සිංහ සෙයියාවෙන් ලීලාවෙන් කටයුතු කරන්න පුළුවන් මහ වීර ධර්මයක් විනුතුනේ. මේ ධර්මයේ හරියට ගන්න ධර්මයේ පිළිබඳව හරි අවබෝධය එවිට ගත්තාම ඔබේ පෞරුෂය, ඔබේ අභිමානය, ඔබේ ශ්‍රේෂ්ඨත්වය, ඔබේ ගෞරවය හරියට ප්‍රබල වෙනවා පින්නතුනේ. හරි ඍජු වෙනවා. දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ වැරදි කාර්යයන්ට සමාව දෙන්න, වැරදි කරන ඒවා උහුලගෙන ඉන්න. ඒක හරි වැඩක් නෙ පින්නතුනේ. වරදටත් මෛත්‍රී කරන්න. නෑ, වරදට මෛත්‍රී කරනවා කියන්නේ වැරදි නිවැරදි කරන එක. වැරදි කාර්යයන්ට සමාව දෙන්නවා කියලා කියන්නේ වරද්ද නිවැරද්ද කරනවා කියන එක. මිත්‍යාදෘෂ්ටිය සමාදිට්ඨික කරන එකයි අපි කළ යුතු නිවැරදිතාවය. මිත්‍යාදෘෂ්ටියට ඉඩදීම නෙමෙයි. දැන් අපිට ඒ අවබෝධය, ඒ පෞරුෂය නැති නිසා අපි ඇවිල්ලා තියෙන්නේ කොතෙන්ද? හැම ආගමක්ම එකයි, හැම ජාතියක්ම එකයි, හැම වැඩක්ම එකයි. ඒක යාගේ අයිතිය, ඒක යාගේ අයිතිවාසිකම් කියලා කල්පනා කරන්න පුරුදු වෙලා තියෙනවා. එහෙම දහමක් බුදුහාමුදුරුවෝ පෙන්වුවේ නැහැ. තාම ඍජු දහමක් බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. අද ඒක තේරුම් ගත්තේ නැති නිසා අපි අතින් අපි දන්නේ නැති මෝඩ වැඩ ගොඩාක් කරනවා. බුදුහාමුදුරුවෝ නොකියපු මෝඩ වැඩ අපි ගොඩක් කරනවා. බුදුරජාණන් වහන්සේ කියපු මාර්ගයේ මඟ හැරිලා තියෙනවා. ඒ නිසා ජීවිතවල සාර්ථකත්වය දකින්න බැරි වෙලා තියෙනවා. සාරංච සාරතෝ ඥාත්වා, සරුදේ සරු විදියට දකින්න අපිට අවසර දීලා තියෙනවා. නිසරුදේ නිසරු විදියට දකින්නත් අපිට අවසර දුන්නද නැද්ද? දුන්නා. සාරංච අසාරතෝ, හැම දෙයක්ම සරුයි කියලා දකින්නත් බෑ, හැම දෙයක්ම නිසරුයි කියලා දකින්නත් බෑ. එතනින් අපි හරියට බෙදා ගන්න ඕන. අන්න ඒකයි සම්මා සංකප්ප ගෝචරා. දැන් මිත්‍යා දෘෂ්ටියට ඉඩදීමක් මෙතන නෑ පින්නතුනි. හරිනම් හරි දෙයට අපි හරි කියනවා, වැරදි දෙයට අපි වැරදි කියනවා. අන්නේ අවබෝධය අප තුල දියුණු පමුණු කර ගැනීමයි ධර්මය කියලා කියන්නේ. අන්නේ ඍජු න්‍යාය අපි හැම පින්වතෙක් ළඟම අපිට දකින්නට තියෙන ඕන පින්තුනේ. අපිට නිවන් දකින්න, ජීවිතේ ජය ගන්නට අවශ්‍ය කරන එකම එක සාධකයක් තියෙනවා. එකම එක විශේෂ කාරණයක් තියෙනවා. මොකක්ද ඒ කාරණේ දැනගන්න කැමතිද? ඒ තමයි පින්තුනේ සම්මර්ෂණ ඥානය. සම්මර්ෂණය කරන ගුණය තියෙන්න ඕන. මොකද්ද සම්මර්ෂණය කරනවා කියන්නේ? ඕනම දෙයක් පිළිබඳව හරි පුළුල් විදියට ගැඹුරින් සිතා බැලීමේ කුසලතාවය. ලෞකික ලෝකයේ ජයග්‍රහණයක් ලබන්නත් එහෙමයි, පරමාර්ථ ධර්මය අවබෝධ කරගන්නත් එසේමයි. සම්මර්ෂණ ඥානය හිතා බැලීමේ ගුණය තියෙන්න ඕන. දුක ඇති වෙනකොට එයා කල්පනා කරනවා, මොකද මේ දුක, ඇයි මේ දුක හටගත්තේ? මේ මගේ දැනෙන සිතුවිලි පරම්පරාව සත්‍යයක්ද අසත්‍යයක්ද? යම් කාරණයක් වේද එය සාර්ථක කරගන්නේ කෙසේද? ආදී වශයෙන් ගැඹුරින් ගැඹුරට පිළිතුරු ලැබෙනවා. ඒ පිළිතුරු නැවත සම්මර්ෂණය කරනවා, තවත් පිළිතුරු ලැබෙනවා. ඒ පිළිතුරුත් නැවත සම්මර්ෂණය කරනවා. ඔකට තවත් කියනවා විදර්ශනා කරනවා කියලා. කියන්නේ තෝකටම තමයි පින්නතුනේ. ඒ විදර්ශනා කිරීම, සම්මර්ෂණය කිරීම අනිවාර්යෙන් අපිට තියෙන්න ඕන පින්නතුනේ. අන්න එහෙම සම්මර්ෂණ ඥානේ දියුණු පමුණු කර ගැනීමෙන්ම අපේ ජීවිත සාර්ථක කරගන්නට පුළුවන්. අපේ ජීවිත සරුයි කියලා හැඟෙනවද දැනෙනවද? ජීවිතේ අපිට සරුයි කියලා දැනෙනවද? එහෙම නැත්නම් නිසරුයි කියලා දැනෙනවද? නිසරුයි කියලා දැනෙන්නේ. එහෙනම් ඉතින් සරු දෙයක් එකතු කරගෙන නැහැ. සරු දෙයක් එකතු කරගත්තනම් උදානයක් ප්‍රකාශ කරන්න තිබ්බා, මගේ ජීවිතේ සරුයි, මගේ ජීවිතේ ශ්‍රේෂ්ඨයි, මගේ ජීවිතේ ආග්‍රහයි, අහෝ සැපතක්. අපි වෙන්නතුන් අහෝ සැපතක් කියලාද කියන්නේ ජීවිතේ, අහෝ දුකක් කියලාද කියන්නේ? අහෝ දුකක්. ඇයි? ධර්ම අවබෝධය කරගෙන නැහැ. ධර්ම අවබෝධය කරගත්ත උතුමෝ උදානය ප්‍රකාශ කරන්නේ කොහොමද? අහෝ සැපතක්. ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ. හරීම ශාන්තයි ප්‍රණීතයි මේ සියලු සංස්කාරකයන්ගෙන් මිදීම, සංස්කාරක මුලාවෙන් මිදීම. ඔය හිතේ රැස්වෙන චිත්තචෛතසික රූප ධර්මයන්ගෙන් නිදහස් වීම, ඒවා මම මගේ ආත්මය වශයෙන් නොගන්නා වූ ලෙස අවදි වීම, ඒක ශාන්තයි
ප්‍රණීතයි සියලු සංස්කාරයන්. එහෙමනම් අපි ජීවිතේ අහෝ දුකක් කියන තැනට නෙමෙයි අහෝ සැපක් කියන තැනට පරිවර්තනය කරගන්න ඕන. බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි මේ ඇට්ටේරියා ගස යට සැපසේ සැතපුණාද? කුමාරයේ මම යම් ප්‍රශ්නයක් ඔබෙන් විමසන්නා. අවිද්‍යාවෙන් යුක්ත යම් මිනිසෙක් ලෝභ ද්වේෂ මෝහ මදමාන වලින් ගිනි දැවෙමින් රජ යහන කරය පහන් කරනවා. යම් කිසි කෙනෙක් මේ ලෝභ ද්වේෂ මෝහ අවිද්‍යාව දුරු කරපු කෙනෙක් ඇට්ටේරියා ගස මුල සැතපෙනවා. කවුද වඩා සුවයෙන් සැතපෙන්නේ? ලෞතුරා බුදුවරයෙක්මයි, ඒ ගිනි නිවාගත්ත කෙනෙක්මයි කියලා ප්‍රකාශ කරා. ආන් ඒ වගේ පින්නතුනි, මේ ආධ්‍යාත්මික සැනසීම හොයාගන්න නැතුව අපිට වැරදුනා. අපි හිතුවා අපිට සල්ලි තිබුණොත් ප්‍රශ්න විසඳෙයි කියලා. ප්‍රශ්න විසඳුණාද සල්ලි වලින්? නෑනේ, සමහර වෙලාවට ප්‍රශ්න වැඩි වුණා නේද? පින්නතුනි හිතන්න එපා ඔය මිත්‍යා දෘෂ්ටික මිනිස්සු උපාය මාර්ගික ලෙස ධනයෙන් බලයෙන් ආක්‍රමණයෙන් දියුණුනාට ඒ මිනිස්සු සැප විඳිනවා කියලා. මානසිකව දුක් විඳිනවා. ඔවුන් ඉන්ද්‍රයන් පුළුවන් තරම් පිනවල බඩ පැලෙන්න කාලා අර ඒක චක්කු වගේ මේ ආත්මය පිළිබඳව විතරක් හිතලා දෙය දුන්න කියලා කනවා ඉවරයක් නැහැ. ඉන්න ඔක්කොම සත්තු ටික මරාගෙන කනවා. කාලේ ඉවර වෙලා ඒ සත්තු ඒ මිනිස්සු සතර අපාගාමි දුක්ඛයන් වලට පත් වෙනවා. ඔය සුදු පාඩේ එහෙම ඉපදිලා ඉන්න එළුව කවුද? ගිය ආත්මේ සුදු ඇඳුම් ඇඳගෙන එළුව මරපු අය. ඒස අනුකම්පා කරන්න ඕනේ. ඔය සුදු පාඩේ ඉපදිලා ඉන්නේ ගිය ආත්මේ සුදු පාඩට ඇඳගෙන විවිධ පූජාවල් යාගවලට එළුවම මරාපු අය තමයි ඔය සුදු පාට එළුව වෙලා ඉන්නේ. කළු පාට එළුව වෙලා ඉන්නේ, කළු පාට වෙලා ඇඳගෙන මරාපු අය. තේරෙනා නේද? මොකේද ඔය තියෙන්නේ? මතක බත්තක ජාතකයේ තියෙන ඔය කතාව නේ. බලන්න මතක බත්තක ජාතකය 550 ජාතකේ ඔය කතාව පැහැදිලිව කියලා දෙනවා. දැන් අපේ අය ගිහිල්ලා ඔය ගවය කොච්චර නිදහස් කළාද, ඒ ගවය ආයි අරගෙන ගිහිල්ලා මරනවද නැද්ද? මරනෝ. කර්මෙන් වළක්වන්න බෑ. මේ මතක බත්තක ජාතකයේ පෙන්වන්නෙත් ඒක. කර්මෙන් වළක්වන්න බෑ. ඒ එළුව නිදහස් කරත් ඒ ජාතක කතාවේදී හෙනයක් වැදිලා බෙල්ල කැපිලා මළා. ඒ වගේ පින්නතුනි ආයි ගිහිල්ලා මරනවා. දැන් මොකද හේතුව? ගිය ආත්මේ ගවයෝ මරාපු පාප කර්මයේ ගෙවන්නයි ඔය ගවයෝ වෙලා ඉපදිලා ඉන්නේ මිනිස්සු. ගිය ආත්මේ ගවයෝ මරාපු මිනිස්සුමයි ආත්ම 500ක් ගෙවනවා. ඒ කර්මයම ගෙවන්න ඒ මිනිස්සු ඒ තත්ත්වයට ගෙවනපත් වෙනවා පින්නතුනි. ලේසි නෑ. ඒ නිසා අපිට ලැබිලා තියෙනවා පින්නතුනි දෙලව සතුටෙන් ඉන්න දහමක්. අපි වාග්යවන්ත වෙමු. ඒ ගැන අපි සතුටු වෙන්න ඕන. මේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න, මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම උතුමන් සරණ යන්න අපි වාග්යවන්තයි. අපිට මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි තියෙන්නේ, අපි වාග්යවන්තයි. අන්නේ සතුට හිතේ පුරවගෙන බුදුහාමුදුරන්ගේ මේ නිවුණු දහම හොයාගන්න ඕන. හිතට රැවටිච්ච මුලාව අපි දුරු කරන්න ඕන. ඔබට තේරිලා තියෙනවද ඔබ මේ හිතේ මුලාවක් තියෙන්නේ කියලා? මිරිඟුවකට රැවටුණා වගේ කියලා ස්වභාවයක් තේරුන්නේ නැද්ද? මිරිඟුවක ස්වභාවය මොකද්ද? මිරිඟුව අපිට පේනෝ අඩි 10ක් ඈතින්. අඩි 10ක් ඇවිදගෙන යනවා. ඊට පස්සේ මොකද පේන්නේ? තව අඩි 10ක් ඈතින් පේනවා. ආයි තව අඩි 10ක් යනවා. ආයි මොකද වෙන්නේ? ආයි තව අඩි 10ක් ඈතින් පේන ඔන්න ඔහමයි මිරිඟුවේ ස්වභාවය. නැහැ, කොතනකවත් නැහැ, නිකන් හැමදිස්සෙම ඈතින් පේනවා. ආන් ඒ වගේ ඔබෙත් මේ ජීවන ගමනේ හැම සිද්ධියක් උනේ නැද්ද? සැපය මේ தත්තේට ආවම හොඳයි කියලා හිතුණා. අපිත් හිතුවා. ලදරු පාසලේ ඉන්නකොට හිතුවා ඕලෙවල් කළාම හොඳයි කියලා. ඕලෙවල් කළාම හිතුවා ඒලෙවල් කළාම හරි කියලා. ඒලෙවල් කළාම හිතුණා යුනිවර්සිටි ගියාම හරි කියලා. යුනිවර්සිටි ගියාම හිතුණා රස්සාවක් ගියාම හරි කියලා. රස්සාවක් කරගෙන ඉන්නකොට හිතුවා මේක කසාදයක් බැඳාම ඇරිලා යයි කියලා. කසාදයක් බැඳලා හිතුවා ළමයි හම්බුනාම හරියයි කියලා. ළමයි හම්බෙලා හිටව ගෙවත් දොරක් හදා වාහනයක් ගත්තන් හරියයි කියලා. ඊට පස්සේ හිටව ළමයා කසාද බැඳලා දුන්නාම ඕව හරියයි කියලා. ඊට පස්සේ හිටන මලාට පස්සේවත් හරියයි කියලා. දැන් එදෙන්ද ඇවිල්ලා ඉන්නේ. ඒ වගේ අපේ ජීවිතේ සාර්ථකත්වය හැමදාම මිරිඟුව මිරිඟුව වාගේ ඉස්සරහින් ඉස්සරහට ඉස්සරහින් ඉස්සරහට යනවා. මොකද කරන් තියෙන්නේ මේ මොහොතේ මෙතන 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 අපේ ජීවිතය අපි තේරුම් ගන්න ඕන. මෙතන මෙතන ජීවත් මේ සතුටින් ජීවත් වෙන ක්‍රමය කියලා දෙන්න පින්නතුනේ ධර්මයේ. දුක් විඳින්න නෙමෙයි, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදායේ ඥානං බුද්ධ ඥානං. දුක් නිරෝධ කරන, දුක නැති කරන ප්‍රතිපදා බෞද්ධයාට පැටලුවා. යම් යම් අය ඇවිල්ලා යම් යම් හින්දු මතවාද සම්මිශ්‍රණය වෙන්න පටන් ගත්තා. හින්දු භාවනා ක්‍රම ආදී පවා බුද්ධ ආගමට අන්තර්ගත වෙන්න පටන් ගත්තා. ආවට පස්සේ බෞද්ධයාට මුලවැදාග මාරු වුණා. මාරු වුණාට පස්සේ හරියට ප්‍රත්‍යක්ෂ වූ කෙනෙක් ධර්මයේ කියන්න නැති නිසා අපි ලෝකේ තියෙන ඔක්කොම භාවනා බුදුහාමුදුරන්ගේ කියලා හිතන්න පුරුදු වුණා. අන්න ඕකයි මුලාව. ලෝකේ තියෙන ඔක්කොම භාවනා බුදුහාමුදුරන්ගේ නෙමෙයි. භාවනා මිලියන ගාණක් තියෙනවා. යෝගීන්ගේ පුදුම භාවනා ක්‍රමවේද ගොඩක් තියෙන්නේ. තේවර රැවටෙන්න යන උමනාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ විපස්සනා භාවනා ක්‍රමය ආදී කොට ඇති ඒ ගැඹුරු විග්‍රහයන් පිළිබඳව අපි නුවණින් තේරුම් කරගන්න ඕන. ලොකු නුවණක් තියෙන්න ඕන පින්තුනේ, කුඩා නුවණක් නෙමෙයි, ලොකු නුවණක් තියෙන්න ඕන. බොහොම අවදීන් බලන්න ඕන ජීවිතේ දිහා. බුදුරජාණන් වහන්සේ දහම කියලා ඈත තියෙන දෙයක් නෙමෙයි තේරුම් ගන්න පුරුදු කරන්නේ. බඹයක් පමණ ශරීරය තුලයි ලෝකයක්, ලෝක නිරෝධයක් මහණෙනි පවතින්නේ. නිවන තියෙන්නේත් ඔතනමයි, දැවීම තියෙන්නේත් ඔතනමයි, අපාය හදන්නේත් ඔතනමයි, දිව්‍ය ලෝක හදන්නේත් ඔතනමයි. එතරම් නෙමෙයිද, හිතේ තමයි හදන්නේ. දිව්‍ය ලෝක හදාගත්තොත් හිතේ දිව්‍ය ලෝකවලට ගියා. ඈ බ්‍රහ්ම ලෝක හදාගත්තොත් බ්‍රහ්ම ලෝකෙට ගියා. අපාය හදාගත්තොත් අපායට ගියා. නිවන හදාගත්තොත් නිවන කියන්නේ පින්නතුනේ අමුතු දෙයක් නෙමෙයි. ඒක තමයි ස්වභාව සත්‍ය. අපි සත්‍යයට පිවිසෙන්නේ නැති තාක්කල් යම් මුලාවක් වීම නිසා මුලා වීමේ දුකක් විතරයි විඳින්නේ. හරියට අර හොල්මනකට බය වෙච්ච මිනිස්සෙක් විඳින දුකක් වගේ. මගදී හොල්මනකට යම් කිසි කෙනෙක් බය වෙනවා. බය වුණාම මේ මිනිස්යාගේ පපුව ඩඩ්ඩි ඩඩ්ඩි ගානවා. ගෙදර ගිහිල්ලත් නිකන් සහලවල වුණ දාඩිය ගාන හොඳටම බය වෙලා. මොකද අර හැරෙන හන්දිය ළඟ මං දැක්ක සුදු පාටට කවුද හිටගෙන ඉන්නවා. ඒකට මං බය වුණා. මොකද යන් යම් බලන්න කියලා ආයි ටෝච් එකක් අරන් යනවා. අරගෙන බලන්න ගියාම එතන තියෙන්නේ මේ කුරුල්ල එලවන්න හදපු පඹයක් ඉන්නවා මේ වෙලේ. ඒකට තමයි මේ බය වෙලා තියෙන්නේ. දැන් නමුත් එයාගේ හිතේ ගැස්ම හටගත්තද නැද්ද? හටගත්තා. බය වුණාද නැද්ද? බය වුණා. ආන් ඒ වගේ රැවටීමක් මුලාවක් මෙතන තියෙනවා. මේ මමය, මේ මාගේ ආත්මය කියන මහා පුදුම රැවටීමක් තියෙනවා. ඒ ආත්මය වෙනුවෙන්, ඒ මමත්වය වෙනුවෙන් මිනිස්සු ගොඩාක් වැඩ කරනවා. හිල් වෙච්ච කලයට වතුරක් කරනවා වගේ. ඔබේ මමත්වය සැනසුණාද? පූර්ණත්වයටපත් වුණාද? මම මේ කියන්නේ ඒවා ඔක්කොම වළක්වන්න කියන එක නෙමෙයි. කරන්න අවබෝධයෙන් දැනගෙන යන්න අවබෝධයෙන්. ඒකයි තියෙන්නේ පිනතුනේ. දැන් කේතලේ රත් වෙලා කියලා දැනගත්තොත් අපි අල්ලන්නේ අත පිච්චෙන්නේ නැති වෙන්න. කේතලේ රත් වෙලා කියලා දන්නේ නැත්නම් කොහොමද අල්ලන්නේ? අත පිච්චෙන විදියටම එයා අල්ලනවා. ආන් ඒ වගේ මේ ලෝකයේ තතු මනාකොට දැනගත්ත කෙනා මේ ලෝකයෙන් පීඩා විඳින් නැති වෙන්න මේ ලෝකේ දේවල් පරිහරණය කරනවා. කොයි වගේද? නෙළුම් පතට වැටෙන දියබිඳු වාගේ. නෙළුම් පතට වැටෙන දියබිඳු වාගේ පරිහරණය කරන්න පුළුවන්. ඇලීමක් නැහැ, බැඳීමක් නැහැ, හිතේ ශාන්තියක් තමයි. දැන් මේ ඇලෙන්න එපයි කියන්නේ ඔය ඇත්තන්ගේ බූදලයකට ඇලෙන්න එපයි කියලා කියනවා නෙමෙයි මේ. ඔය ඇත්තන්ට අයිති නැති දේවල් වලට ඇලෙන්න එපා. අයිති දේවල් වලට පුළුවන් තරම් ඇලෙන්න. බලන්න අයිති දේවල් 10ක් කියන්න බලන්න. මගේ ශරීරය මට අයිති නේද? මගේ මව්ගියෝ අයිති. මගේ ස්වාමියා භාර්යාව අයිති. මගේ දූ දරුවෝ අයිති. මේ මහා පොළොව අයිති. මේක මගේ ඉඩම. මේ මගේ දේපල අයිති. එහෙම නේද දාලා දෙන්නේ? නිත්‍යයක් නෙමෙයි දීලා දෙන්නේ. නිත්‍යයක්ද? මේ ඔළුවේ තියෙන සංකල්ප ගොඩක් තේරෙන්නේ නැද්ද? මේ ආගමේ තියෙන එක්කෙනාගේ චින්තනේ එහා ආගමේ එක්කෙනාට නැහැ. මේ ජාතියේ ඉන්න කෙනාගේ චින්තනේ අනිත් ජාතියේ කෙනාට නැහැ. ඒ ජාතියේ තියෙන චින්තනේ තවත් ජාතිකයෙකුට නැහැ. දැන් ඔබට තේරෙනවද නේද මනුස්සයට මොකද වෙලා තියෙන්නේ කියලා? සබ්බේ පුදජන උම්මත්තකා කියපු වචනේ බුදුහාමුදුරන්ට වැරදිලා කියලා දේශනා කරපු එකක්ද? නෑ, මිනිස්සුන්ගේ පිස්සු. විවෘත පිස්සන් ගොඩක් වෙන්න තුනේ. ඒක අපි බාර ගන්න කැමති නැත්නම් ඒකත් පිස්සුවක්. ඒක තේරුම් ගන්න කැමති නැත්නම් ඒකත් පිස්සුවක්. කරන්න දෙයක් නෑ. විවෘත පිස්සන් ගොඩක් තියෙන්නේ. මේ පිස්සන් ගොඩෙන් අපි නිදහස් වෙන්න ඕන. අවදිය ඥානෙ උපදවාගෙන, ආලෝකෙ උපදවාගෙන, දර්ශනෙ උපදවා ගන්න ඕන. මේ ලෝකෙ මේවා මගේ නෙමෙයි කියනවා. ඒ කියන්නේ කවුද? මමයි කියන තැන හිටගෙන ඉඳගෙන. මේවා මගේ කියනවා. ඒව කියන්නේ කවුද? මම මාගේ කියන තැන සිටගෙනම තමයි කියන්නේ. එහෙනම් මම මාගේ නොවන්නේ කවර තැනක පිහිටියොත්ද? මේවා මගේ නොවේ කියලා කියන්නෙත් නෑ. ඒවා මේවා මගේ කියලා කියන්නෙත් නෑ. ආන්න එතනින් අවදි වෙන්න ඕන පින්නතුනේ. මගේ කියන අයිතියක්වත්, මගේ නොවේ කියන අයිතියක්වත් නැති තැනකින් උපදිනවා යා. අවදියක් ලැබෙනවා. ආන්න එකට කියනවා සංඛාර නිරෝධය කියලා. නැත්තම් සංඛාරයක් අල්ලගෙන. අන්න එකට කියනවා දෘෂ්ටි විසුද්ධිය කියලා. දෘෂ්ටි දුරු කිරීමක් ඇති වෙනවා. සම්මා දිට්ඨිය කියලා අන්න එතෙන්ට කියනවා පින්නතුනේ. තාම ප්‍රභාස්වර දැක්මක්, නිවුණු දැක්මක්, සංසිඳුණු දැක්මක්, ශාන්ත දැක්මක්, යහපත් ලෙසම ලෝකයේ පිළිබඳව කල්පනා පහළ වෙන තැනක්. ඔය මමෙක් වුණාම හරියට හරි අමාරුයි. නින්දා අපහාස හරියට එයාට බලපානවා. ලැජ්ජ බය හරියට තියෙනවා. සියදිවි හානි කරගන්නේ මේයි. මමත්වේ වැඩි. ඇයි මගේ නම කැත වුණා, මගේ කාඩ් එක ගියා, අයියෝ දැන් මම ලෝකෙට මූණ දෙන්නේ කොහොමද කියලා මැරෙනවා. ඇයි ඒ මමත්වේ වැඩි? ඒක වැඩියෙන්ම තියෙන බෞද්ධයන්ට හරියට ලැජ්ජ තියෙනවා. ලැජ්ජ තියෙනව නේද? ඔයගොල්ලන්ට උගන්වලා තියෙන්නේ පින්නතුනේ ලැජ්ජ බය ඇතුව හැදෙන්න කියලා නේ. මම නම් උගන්වන්නේ ලැජ්ජ බය නැතුව හැදෙන්න කියලා. ඇයි එහෙම උගන්වන්නේ? නිවැරදි ධර්මයේ පිළිපදියාම ලැජ්ජ වෙන්න ඕනත් නැහැ, බය වෙන්න ඕනත් නැහැ. වැරදි කරනවා නම් තමයි ලැජ්ජ වෙන්නත් ඕන, බය වෙන්නත් ඕන. ලැජ්ජ තියෙන්නේ, බය තියෙන්නේ වැරද්දක් කරනවා නම් විතරයි. ලැජ්ජත් නැහැ, බයත් නැහැ. හරි ධර්මයේ තුල නිවැරදිව සිටගත්තොත්. තේරුණා නේද? දැන් ඔබට මං කිව්ව දේ තේරුණාද? ලැජ්ජ හිතෙන්නේ මොනව කරද්ද? වැරද්දක් කරා. බය හිතෙන්නේ වැරදි දෙයක් කියනවා නම්. ඒ නිසා ලැජ්ජ බය නැතුව වාසය කරන්න. ලැජ්ජ බය නැතුව වාසය කරනවා කියන එකේ අදහස් වෙන්නේ නෙවැරදි ධර්මයේ පිහිටන්න කියන එක. එතකොට ලැජ්ජ බය කියන එක අපි තුල නැති වෙන්න ඕන. ඔක මතු පිටින් වෙන අදහසකින් ඔක ප්‍රකාශ කරලා තියෙන අකුසලයට ඕ ලැජ්ජාවක් හා පාපයට ලැජ්ජාවක් බයක් ඇති කරගන්න කියන එක. ඒකේ ඊට වැඩිය වෙනස් පැත්තක් මේ පැහැදිලි කරලා දුන්නේ. අපි තුල බය නැති වෙන්න ඕන, ලැජ්ජාව නැති වෙන්න ඕන, කුජුපටිපන්න භාවයක් හට ගන්න ඕන, ඒ සංගුණ පිහිට ගන්න ඕන අපි තුල. ආන්න එතනින් නැගී සිටින මනස තමයි ප්‍රබාස්තර වෙන්නේ, සැහැල්ලු වෙන්නේ. ඒ සැහැල්ලු මනස තමයි සසර ඉහළට ගමන් කරන බෝසත්වරු ඉන්න තුසිතයට කියන වගේ දිව්‍ය ලෝකයකට හරි හිත පිහිටන්නේ පිරිසිදු සිතක් වෙන්න ඕන. විද්‍යාත්මක න්‍යාය තමයි බරණං දේ අටට එක යනවා, සැහැල්ලුණං දේ මත පායනවා. ඒ වගේ අපේ හිත සැහැල්ලුණං සුගතියට යනවා, බරණං පහළට යනවා. බරයි කියන්නේ පව්, පිනයි කියන්නේ සැහැල්ලුව. හදයන් පුනාදීති පුණ්‍යම් ප්‍රසාදනීය ගුණය සැහැල්ලු බව ඇති කර ගැනීමයි පින කියලා කියන්නේ. සැහැල්ලු බව ඇති කර ගැනීමයි පින කියන්නේ. අලෝභය, අද්වේෂය, අමෝහය ගොඩ නැගෙන තැනනේ නේද කුසල් රැස් වෙනවා කියන්නේ. එහෙමනම් අපේ හිත සැහැල්ලු කර ගන්න ඕන. බණහමින් හිත සැහැල්ලු කර ගන්න ඕන. බෝධි පූජා පවත්වමින් හිත සැහැල්ලු කර ගන්න ඕන. බණ පොත කියවමින් හිත සැහැල්ලු කර ගන්න ඕන. ඍණාත්මක වෙන්න එපා, ඍණාත්මක වෙන්න එපා. ලෝකයට පිළිකුල් කරන්න එපා. පිළිකුල කියන්නේ අමුතු දෙයක් නෙමෙයි, බුද්ධ ආගමෙන් පෙන්වන්න ඕන දෙයක් නෙමෙයි. පිළිකුල කියන්නේ ලෝකයේ කාලඟත් තියෙන දෙයක්. එයාට ඕන නැති දේවල් වලට එයා පිළිකුල් කරනවා. එයා කැමති දේවල් වලට එයා ආස කරනවා. ඇයි ඒ? පුජ්‍යලත්වේ නිසා. නමුත් සද්ධර්මය අපි හරියට අවබෝධ කරගත්තොත් පින්වතුනි, ප්‍රිය වූද, මනාප වූද, කාන්ත වූද දෙයක් නැහැ. අප්‍රිය වූද, අමනාප වූද දෙකුත් නැහැ එයාට. දැන් රහතන් වහන්සේලාගේ ගුණය ඒක නෙමෙයිද? උන්වහන්සේලාට හැමතැනම වැඩේ ඉන්න පුළුවන්. රහතන් වහන්සේලාට රජ අසුනත් පුළුවන්, මහපාරත්, ගල් තලාවක්, ආරණ්‍යයත් වැඩේ ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේලාගේ ප්‍රබේධනයක් වෘතයක් නැහැ. අපි ධර්මයේ වරදවා ගත්ත නිසා යම් කිසි දැනකින් ගොඩාක් අය වරද්දා ගත්ත ජීවිතේ, හරියට ගත්ත කට්ටිය ජීවිතේ සාර්ථක කරගත්ත ඉද නන්දති මේ මොහොතේ බොහෝම සතුට වෙනවා. එච්ච නන්දති එයා පසුවත් ඒ පිළිබඳව වඩ වඩාත් සතුට වෙනවා. උඹයත් නන්දති සංසාරේ සතුට වෙනවා. එහෙම දහමද්ද ඔබ අරන් තියෙන්නේ. මේ දැන් මෙතන සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් දහමක් ඔබ අරගෙන තියෙන්න ඕන. පසුවත් සීකල්ලා සතුට වෙන්න පුළුවන් දහමක්ම ඔබ අරගෙන තියෙන්න ඕන. දහම කියන්නේ ඔබේ පැවැත්ම, ඔබේ චින්තනය, ඔබේ දර්ශනය. ඒකයි දහම කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. පොතේ ලියවෙච්ච දෙයට පමණක් නෙමෙයි දහම කියන්නේ. ඔබේ සමස්ත පැවැත්ම දහම. එයාට තමයි සසර ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ දුක ඇති වෙන විදිය සහ දුක් මගහරින දුක් නැති කරන ක්‍රමයයි බුදුහාමුදුරු කියලා දුන්නේ. හරි ගැඹුරු දහමක්. ගම්බීරෝ අයන්දම්මෝ පණ්ඩිත වේදිනියෝ. මේක පඬිවරුන්ගේ දහම, මේක මෝඩයන්ට ගෝචර නැහැ. මෝඩයන්ට ගෝචර වෙන්න දහමක් තමයි මොකක් හරි මේක දෙයියෙක් මැව්වා. දෙයියෝ තමයි ඔක්කොම දෙන්නේ. දෙයියෝ ඔක්කොම කන්න තමයි හදලා තියෙන්නේ. උදේ ඉඳලා රෑ වෙනකන් කාපියේ කියලා කිව්වනම් හරි. කාල දවසර දෙපාරක් මගේ නම කියලා කෑ ගහපිය කිව්වනම් හරි ලේසි මෝඩ දහමක් නේ. ඉතින් ඌ කෑ ගහ ඉන්නවා එච්චරයි නේද? අපේ අයවත් කිව්වනම් නේද උදේ හවස බුදු අම්මෝ කියලා කෑ ගහන්න කියලා කෑ ගහනවා. ඒක තමයි හැටි. මිත්‍යා දෘෂ්ටික ස්වභාවය ඒකයි. ඉතින් ඊට වඩා ගැඹුරු දහමක් අපිට තියෙනවා පින්තුනේ. ගැඹුරින් තේරුම් ගන්න ජීවිතේ කොහොමද අපි සංඛාර නිරෝධයක් ඇති කරගන්නේ? කනට ඇහෙන්නේ වචී සංඛාරද නැද්ද? වචී සංඛාර. මේ වචන සත්‍යයක්ද අසත්‍යයක්ද? නිත්‍යද අනිත්‍යද? මේ වචන නිත්‍යයක් වෙන්න තුනේ. ඒක වඩාත් වටහා ගන්න පුළුවන් ක්‍රමයක් මම කියලා දෙන්නම්. ඔබට දැන් මම කතා කරොත් බුරුම භාෂාවෙන් බණ කිව්වොත් රාමඤ්ඤනිකාය රාමඤ්ඤ දේශේ ඉන්නේ නේද? අටගතේ රාමඤ්ඤ දේශේ ඒ වැඩම කළා. මම ඒ බුරුම රටේ ඒ ස්ථානෙත් බැලුවා. මේ වල ඒ නිකාය ගෙන ආපු ඒ රාමඤ්ඤ දේශේ රාමඤ්ඤ භාෂාවෙන් දැන් මම ඔබට ධර්මයේ දේශනා කළොත් ඔබට තේරෙනවද? තේරෙන්නේ නැහනේ. ඇයි තේරෙන්නේ නැත්තේ? ඒ වචන තාම අපේ විඥානේ නිත්‍ය කරලා හදාගෙන නැති නිසා. හොඳ, ඒ රටට ගිහිල්ලා ඒ බිරිවෙනක ඉගෙන ගන්න ගම ඒ රාමඤ්ඤ දේශයේ මේ බුරුම භාෂාව ඉගෙන ගන්නවා. මියන්මාරේ දැන් කියන්නේ මියන්මාරේ කියලා ඒ භාෂාව ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තොත් අනු පුළුවන්. එහෙමනම් මොකද්ද මේ භාෂාව කියලා අපිට මේ සංකාර වෙන්නේ? අපි නිත්‍ය කරගත්ත දේ නිත්‍ය කරගත්තේ නැත්තම් ඒ භාෂාවෙන් බැන්නත් අපි දන්නේ නැහැ. දැන් මොකද්ද එහෙනම් මේ අපේ ආධ්‍යාත්මය තුල කම්පණය වෙන්නේ? නිත්‍යතාව ගොඩක්. රූපවලට නිත්‍ය දෙනවා, ශබ්දවලට නිත්‍ය දෙනවා, ගන්ධවලට නිත්‍ය දෙනවා, රසවලට නිත්‍ය දෙනවා, ස්පර්ශවලට නිත්‍ය දෙනවා, සංකල්පවලට නිත්‍ය දෙනවා. දැන් මේ ලෝකේ මැව්වේ චකබ්ලාස් දෙයියෝ කියලා කියනවා. චකබ්ලාස් දෙයියෝ. එතකොට මගේ ආගමේ හැරියට මේ ලෝකේ මවලා තියෙන හදලා තියෙන චකබ්ලාස් දෙයියෝ. දවසර දෙපාරක් කෑ ගහන්න ඕන චකබ්ලාස් කියලා. එතකොට ඒක නිත්‍යයක් නෙමෙයිද? මානසික සංකල්ප වශයෙන් එයා නිත්‍ය කරනවා. අනිත් ආගමේගේ කට්ටියගේ ලෝකේ මවලා තියෙන්නේ ඕ මොකක් හරි බබා කියලා කෙනෙක් කිව්වොත් මොකක් හරි මේ බබා දෙයියෝ මවලා තියෙන්නේ. ඉතින් එතකොට බබා තමයි මවලා තියෙන්නේ, බබා කියලා කෑ ගහනවා එච්චරයි. මේ මොකද්ද වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ට? මේ මානසික නිත්‍යතාවල් සංකල්ප උපාදාන මෙතන ඇති වෙනවා. දෘෂ්ටි උපාදාන, සංකල්ප උපාදාන සිද්ධ වෙනවා. දැන් අපිට එච්චර බරපතල විදියට නැති වුණාට මං අහන්නේ නැද්ද ඔබට? ඒ පස්සේ තියෙනවා දිට්ටි උපාදාන තියෙනවා. දැන් අපිට අත්හරින්න කියන්න තියෙන වෙන දෙයක් නෙමෙයි. අපි අල්ලගත්ත දේවල් අවිද්‍යාවච්චය සංඛාර කරගත්ත දේවල්. සංඛාර කරගන්නේ විද්‍යාවෙන්ද? නෑ. සියලු සංස්කාරයෝ සංඛාර හදාගන්නේ අවිද්‍යාවෙන්මයි. විද්‍යාව පහළ වුණොත් සංඛාර කරන්න බෑ වෙනතුනේ. අයිතියක් දකින්න නැති තැන සංඛාර කරන්න පුළුවන්ද? නෑ. ආලෝකයේ තිබුණොත් හොල්මන් කියලා එකක් නෑ. ඔය හොල්මන් ඔක්කොම තියෙන අඳුරනේ නේ. ආලෝකයේ තියෙන තැන හොල්මන් නෑ. ඒ නිසා බයක් හිතෙන්නේ නෑ. ආලෝකේ නැති වෙච්ච ගමන් හොල්මන් තියෙනවා. එහෙනම් ඔබේ ජීවිතේ හොල්මන් කරනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අඳුරේ තියෙන්නේ කියලා. ඔබේ ජීවිතේ හොල්මන් වෙනවා නම් අඳුරේ තියෙන්නේ. ආලෝකය ඔබේ ජීවිතය තුළ පහළ වුණා නම් හොල්මන් නෑ. එයාට හොඳට ජීවිතේ සත්‍ය අසත්‍ය පේනවා, සත්‍ය අසත්‍ය පේනවා. ඉතින් මේ මිනිස්සයන්ට ලෝකයට වෙච්ච දේ, තමන්ට වෙච්ච දේ තමන් තේරුම් අරගෙන ඥානය උපදවා ගන්න, ඥානය වර්ධනය කරගන්න. ඥාන දස්සනං සබ්බේ සංඛාර අනිච්චා යදා පඤ්ඤාය පස්සති. අශේෂ විරාග නිරෝධෝ, ශේෂයක්වත් නැති වෙන විදියට නිරෝධ කරගන්නවා, නිදහස් කරගන්නවා. මෙන්න මේ අනිත්‍ය සංඥාව, අනිත්‍ය කියන ඥානය පහළ කරගන්න ඕන. අනිත්‍යයි කියන එකට නිර්වචනයක් බෞද්ධය ළඟ තියෙනවා, ඉතාම දුප්පත්. කමන්නෑ නේද කියලා දුන්නට? ඔබ කැමතිද ඔබ දැනගෙන ඉන්න දේ ප්‍රතික්ෂේප කරනවට? මමත්වයෙන් ඉන්න කෙනෙක් නම් කැමති නෑ තමන් දන්න දේ හරි වුණත් වැරදි වුණත් ප්‍රතික්ෂේප කරනවට කැමති නෑ. හැබැයි හරි දේ දැනගන්න කැමති කෙනා, අනේ මම අල්ලගෙන ඉන්න දේ වුණත් කමන්නෑ, ඒකේ මට තතු කියලා දෙන්න. දැන් කවුරු හරි පාරක යනවා හරි කියලා හිතාගෙන නතර කරනවා කවුරු හරි මිනිස්සේ නතර කරලා අහනවා, ඔයා කොහෙද යන්නේ? අපි මේ අනුරාධපුරයට යන්නේ. මේක අනුරාධපුරයට යන්න බෑ මේ පාරේ, ඔයා වැරදි පාරක ඇවිල්ලා තියෙන්නේ කියලා කිව්ලා දුන්නොත් ඔබ සතුටෙන් බාර ගන්නවද නැන්ද? හරිද? හරිනම් ඒ පාර ඇත්තටම අනුරාධපුරයට යන්න බැරි නම් ඒක සතුටෙන් බාර ගන්න ඕන. නිදානයක් පෙන්නනවා වගේ සතුටෙන් බාර ගන්න ඕන. ඔබ අනිත්‍ය කියලා හිතාගෙන ඉන්න දේ ප්‍රකාශ කරන්න කිව්වොත් ඔබ මන් දන්නව ප්‍රකාශ කරන දේවල් ටික. මොකද කොළඹ බෞද්ධය නුවර බෞද්ධය කියලා අමුතු જાතියක් නැහැ නේ. ඈ ඔයෙදියා දිදාලි බෞද්ධය, ඕස්ට්‍රේලියා බෞද්ධය, මොන රටේ ගියේ හිටියත් අපේ බෞද්ධය ටික තමයි ඉන්නේ. ඉතින් අනිත්‍ය පිළිබඳව දුන්නොත් ලියලා දෙන්න කිව්වෝ ලියලත් දෙනවා පින්නතුනේ අපේ කට්ටිය. අනිත්‍ය කියන්නේ මේකයි කියලා විවාහ ගැන ලියන්න කිව්වොත් ඒත් ලියනවා. මේක හරි ගැඹුරු සිද්ධාන්තයක්, සංකීර්ණ සිද්ධාන්තයක්. අපි දන්න තැනින් තව ටිකක් වර්ධනය විය යුතුද නැද්ද? නැත්නම් අපි සංකාර උපාදානයක් කරගෙන අපි දන්න ටික දැනගෙන ඉන්නවා, අපි තමයි බෞද්ධයෝ, අපි පව් කරන්නේ, අපි මෙහෙම වයසට ගිහිල්ලා මැරිලා යනවා යන දිහාවක යයි. ගොඩක් දෙනෙක් බෞද්ධ ලේබලේ තිබ්බට මල පෙරිතියෝ. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා මල පෙරිතියෝ වෙනවා තැන්වල. ඒක ඇත්ත කතාවක්. අපි අහලා තියෙනවා අපි මේ ඒක රාජමහා විහාරයේක පරම්පරා තුනම නායක හාමුදුරුවෝ මල පෙරිතියෝ. ඊළඟට හිටපු නායක හාමුදුරුවොත් කොහේ ගියත් දන්නේ නැහැ. ඒත් එහෙ යන්නේ නැති කියලා සමහරගේ අදහසක් තියෙනවා. මොකද හේතුව අපි අතහරින්න කිව්වට අපි ලේසින් අතහරින්නේ නෑනේ. ඒකයි ස්වභාවය. අනිත් අය අතහරින්න කිව්වට අපි අතහරින්නේ නෑ ආයේ. ඒකයි අපේ ප්‍රතිපත්තිය. දැන් මගේ නෙමෙයි සමහර අයගේ ප්‍රතිපත්තිය. අපි ආධ්‍යාත්මය තුළින් සම්පූර්ණයෙන් අතහැරීම පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ සම්මුතියෙන් අතහරින්න ඕනේ. සම්මුතිය සාධාරණ හා යුක්තිය සහ ඒ තත්වයට පවතින්න ඕන. ඒක කිසි කතාවක් නෑ පිටු. මේ ආධ්‍යාත්මික අතහැරීම සිද්ධ කරන්න ඕන. අනිත්‍යය කියන කතාවට බොහොම ගැඹුරු විග්‍රහයක් මම කියලා දෙන්නද? මම මේක හරියට භාවිතා කරනවා මේ ඇමරිකාව රටකට ගියපු මහාචාර්යවරෙක් අපේ ලංකාවේ. ඒ තරුණ ළමයින්ට බුද්ධාව පිළිබඳවත් හදාරණ අයට කිව්වලු මේ අනිත්‍යතාවය පිළිබඳව ඔගොල්ලෝ දන්න දෙයක් තියෙනවා නම් ලියලා ගෙනල්ලා දෙන්න කියලා ඉංග්‍රීසි බසින් කිව්වා. කිව්වාම හැමෝම පිටුව දෙක තුන ගෙනල්ලා දුන්නා. හොඳට මේ කතාව අහගෙන ඉන්න මේ කතාව ලොකු ගැඹුරක් තියෙනවා. හැමෝගේම විග්‍රහයක් තිබුණා වෙන තුනේ. එක ළමෙක් හිස් පිටුවක් ගෙනල්ලා දුන්නා. හිස් පිටුවක් ගෙනල්ලා දුන්නාම ඇහුවා ඒ ළමයගෙන්, දැන් හැමෝම අනිත්‍යතාවය ගැන විග්‍රහයක් කරලා දෙනවා, මේ ඇයි ඔයා අනිත්‍යතාවයට අකමැතිද? නෑ සර්, මම අනිත්‍යතාවයට ගොඩක් කැමතියි කිව්වා. මම බුද්ධාම පිළිබඳව ගොඩක් ගැඹුරින් හදාරනවා, අනිත්‍යතාවයට බොහෝම කැමතියි, ඒ නිසා තමයි මම මේක මෙහෙම ගෙනල්ලා දුන්නේ කිව්වා. එතකොට එහෙනම් ඇයි හිස් පිටුවක් ගෙනල්ලා දුන්නේ? අනිත් අය හැමෝම ලියලා මොන මොනවා හරි ගෙනල්ලා දුන්නා. ඔයා හිස් පිටුවක් ගෙනල්ලා දුන්නේ. ඒ ළමයා කියනවා, සෝක තමයි අනිත්‍ය කියන්නේ. හිස් පිටුවක් ගෙනල්ලා දීලා මොකද්ද කියන්නේ? සෝක තමයි අනිත්‍ය කියන්නේ. මං ඔගේ තිතක් හරි තිබ්බනම් ඒක වැටෙන්නේ නිත්‍යයට. මං අහන්නේ අපේ බෞද්ධ අය ඔතන ඉන්නවද? ඔතෙන් තෙන් වහාම එන්න, ඉක්මනින් එන්න, ඔක ඉක්මනින් තේරුම් ගන්න. තිතක් තිබ්බොත් ඒක නිත්‍ය. කමාවක් තිබ්බොත් ඒක නිත්‍ය. එක අකුරක්, එක වචනයක්, එක පදයක් තිබ්බොත් අහන්න දෙයක් නැහෙනි. තිතක් තිබ්බාම, කමාවක් තිබ්බාම, ඇලපිල්ලක්, ඉස්පිල්ලක් තිබ්බත් ඒක නිත්‍ය නම්, වචනයක් කිව්වොත්, ලිව්වොත්, පදයක් ලිව්වොත් ඒක අනිවාර්යෙන් නිත්‍ය වෙනවා. ඔබට තේරෙනවද මේ ගැඹුරු ධර්මය? මං හිතන්නේ ලේසියෙන් අවබෝධ කරගයි කියලා. දහස් වාරයක් සිතන්න, ලක්ෂ වාරයක් ඒ ගැන සිතන්න ඔබට කොයි වෙලාවක හරි ධර්මයේ පහළ වේ. එක සිතක තියෙන්නේ සංඛාරයක්. ඒ ළමයා හිස්කොලේ හරි ගෙනල්ලා දුන්නා. මම හිටියනම් ඒ පන්තිය කරන්නේ කොලයක් ගිහින් දෙන්නෙම නැහැ, හද්ද නැතුව ඉන්න. ඊට පස්සේ සර් රැහැල්හයි ඇවිල්ලාහයි, ඇයි ළමයා අනිත්‍ය ගැන ලිව්වේ නැද්ද? මොකෝ අකමැතිද? සර් ඔබ තමයි අනිත්‍ය කියන්නේ කියලා කියනවා. දැන් ඇමරිකාවේ ළමයා කොලේ හරි ගිහින් දුන්න, මං හිටියේ නම් බන්දි කොලේ ගිහින් දෙන්නෙත් නැහැ. ඇයි මොකද කිව්වේ අනිත්‍ය ගැන ලියන්නේ? සර් ඔබ තමයි අනිත්‍ය. කොලේත් නැහැ. ඔන්න ඔය තරම් විශාල දර්ශනයක් අපිට තියෙන්නේ පිනතුනේ හදාරන්න. විශාල දර්ශනයක් තියෙන්නේ දිගින් දිගට අවබෝධයට පත්වෙච්ච කල්යාණ මිත්‍ර උත්තමයේගේ අනුශාසන අපිට ඕන. මේක තේරුම් ගත්ත ගමන්ම අපේ මනස නිදහස් වෙනවා, යථා අවබෝධයට පත් වෙනවා, ජීවිතේ පූර්ණත්වයට පත් වෙනවා. සසර මෙලව ජය ගන්නවා, සතර අපායෙන් සදහට නිදහස් වෙනවා, මේ සංඛාරයාගේ නිරෝධය දකිනවා, විඥානයාගේ නිරෝධය දකිනවා, පංච උපාදානස්කන්ධේ නිදහස් වීම දකිනවා. මෙතන මම මමගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ කියලා එයා දකිනවා. ඒ හේතුවෙන් සක්කාය දිට්ඨිය කියන ගුණයක් දර්ශනයක් එයාට පහළ වෙන්නේ නැතුව යනවා. ඒ නිසා සීලබ්බත පරාමාස හටගන්නේ නැහැ. ඊට පස්සේ ධර්මයේ පිළිබඳව, ලෝකයේ පිළිබඳව විචිකිච්ඡාවක් නැහැ. මනාකොට පැහැදිලි වීදුරුවක තියෙන ජලය වාගේ එයා දකිනවා. ඒක කිසිදු අඩුවක් පාඩුවක් නැතුව අපිට මේ සීලබ්බත උපාදාන තියෙන්නේ, විචිකිච්ඡාවල් තියෙන්නේ. ඒකයි අවිච්ඡ ප්‍රසාදයක් හටගන්නවා. නොසැලෙන තුරුණුවන් කෙරෙහි ප්‍රසාදයක් හටගන්නවා. දැන් නොසැලෙන ප්‍රසාදයක් නැති නිසා බෞද්ධ නමුත් සල්ලි ටිකක් දුන්නාම අබෞද්ධ පැත්ත හරි ගන්නවා නේද? ඒක තමයි ස්වභාවය. පන්සලේ තියෙන සාංගික ඉඩම හරි වෙනාගමිකයෙකුට අල්ලලා දෙනවා, නීතිඥ අත යටින් ලක්ෂ 10ක් 15ක් හම්බ වෙනවා නේද? ඇයි අවිච්ච ප්‍රසාදයක් නැහැ. මන් දන්නේ නැහැ සමහර නීතිඥවලු ওই වවුල් වෙලා ඉපදිලා ඉන්නේ ඇත්තක් දන්නේ නැහැ. මොකද කෝට් එකත් වවුලා වගේ නේදන් ඉන්නේ. අනේ හැම නීතිඥවම එහෙම නැහැ, හොඳ අය ඉන්නවා. ඉඳලා හිටලා ඒ වගේ වවුල්ලොත් ඉන්නවා. ඉතින් හොඳයිනේ නේද? කටින්ම කාලා කටින්ම බලපහ කරලා හිටියාම සැපයිනේ. ජීවත් වෙලා ඉන්නකම් තුරුණුවන්ට ගරහලා ගිහිල්ලා ලේසි නෑ පින්නතුනේ. බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සාංගික දෙයට ගැරහුවොත් බරපතල විපාක සංසාර ලැබෙනවා. නිසා අපි ඒක කර්මයට ධර්මයට බාර දීලා ඉන්න වෙනවා. ඒගොල්ලන්ට ධර්මය කියලා දෙන්නත් සිද්ධ වෙනවා. ඒකයි ස්වභාවය. දුගතියට යන්න එපා. ධර්මයෙන් කරන්නේ කාරුණික අනුශාසනාවක්. කාරුණික අනුශාසනාවක් දයාපන්නමයි දේශනා කරන්නේ. ඒ ධර්මයේ පිළිපදින්න ඕන. දැන් අපේ පින්නතුන් මේ ජීවිතයේ තුලම විශේෂයෙන් ගොඩාක් දෙනෙක් ඉන්නේ 50 පෙනපු අය. තව 50ක් ගහන්න බෑනේ, ඉස්සරහට නේ ඉන්න බෑනේ. යන්නනේ ලෑස්තිලා තියෙන හිත හදාගන්න ඕන. කරන්න ගත යුතු පියවර කීපයක් තියෙනවා. එකක් තමයි නිවැරදි අනුශාසනයක් තෝරගන්න ඕන. තේරුණානේ? නිවැරදි අනුශාසනයක් තෝරන් කල්යාණ මිත්‍රත්වය. මේ අපගේ ධර්මයේ හරි නැත්නම් තවත් ෘචි උසස් ධර්මයක් හරි පින්නතුන්ට තියෙනවා නම් ඒ ඕන කෙනෙක්ගේ ධර්මය අහන්න අන්තර්ජාලය වගේ දේවල් හරි පාවිච්චි කරන්න පුළුවන්. සායන් වහන්සේගේ නම කියවුවාම බලන්න පුළුවන්. තේරුණානේ? එහෙම නැත්නම් පොතපත CD වලින් හරි බෙදා හදාගෙන අහන්න පුළුවන්. නැත්නම් අපේ මේ කල්යාණ මිත්‍ර මහත්තුරු ඉන්නවා, අපි වඩම්මවපු හාමුදුරන්ගේ දේශනා 4-500ක් විතර වුණත් උනන්දුවෙන් ගිහිල්ලා ඉල්ලුවොත් දෙයි, අහන්න පුළුවන්. කල්යාණ මිත්‍රත්වයක් හරි දුර්ලභයි, හොයාගන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය නිරතුරුවම සිද්ධ කරන්න ඕන. ඒ සද්ධර්ම ශ්‍රවණයෙන් සිදුවෙන ගැඹුරු කරුණු කාරණාවලට නුවණ යොමු කරන්න ඕන. ඒ නුවණ යොමු කිරීමෙන් අවබෝධ කරගන්නා වූ කරුණු කාරණා ජීවිතයට එකතු කරගන්න ඕන. කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන මෙන්න මේ හතර පූර්ණේ වෙන්නේ යාගේ හිත ලස්සන වෙනවා, නිදහස් වෙනවා, ප්‍රබාස්සර වෙනවා. පින්නතුනේ නොඅසපු දේවල් අසන්න ලැබෙනවා, ඇසූ දේවල් වඩා ඍජු වෙනවා, නිවැරදි වෙනවා, පැහැදිලි කරගන්න හැකියාව ලැබෙනවා, ජීවිතය ලස්සන කරගන්න පුළුවන්. හැබැයි කල්යාණ මිත්‍රත්වයෙන් අහන්න ඕන, නැත්නම් ඉතින් වැඩක් නැහැ නේ. නිකන් ඕ ලෙවල් ලියන ළමයෙක්ගෙන් බනහලා වැඩක් නැහැ. මේ සද්ධර්මය අවබෝධ කරගත්ත චරිතය වෙන්න ඕන, නැත්නම් ඉතින් ඒ බන චාලිත්‍ර බණක් විතරයි. අපි චාලිත්‍රයට බණ අහන්නේ, චාලිත්‍රයට බණ අහලා හරියන්නේ නැහැ. ඔබ ගැඹුරින් ජීවිතේ සම්මර්ෂණය කර. ඇයි මෙහෙම කරන්න කියන්නේ? මේ බුදුහාමුදුරන් සලකන්න නෙමෙයි, මේ බණ කියන හාමුදුරන් කීයක් හරි කඩා වඩා ගන්න නෙමෙයි. කාට යහපත පිණිසද? අත්ථ දීපා විහෙරත, තමාටම ආලෝකයක් පිණිස මේ අනුශාසනය කරන්නේ. ඔබ ඔබටම ආලෝකයක් පිණිස, ඔබ යහපත් වුණොත්, ඔබේ ධර්මය, ඔබේ ඥානය, ඔබේ ගුණය යහපත් කරගත්තොත් ඒකේ වැදගත්කම තියෙන බුදු හාමුදුරන්ටද, බණගෙන හාමුදුරන්ටද, ඥාතීන්ටද? නෑ. මතක තියාගන්න, කල්ලි මානසිකත්වයේ තිබුණට ඔබ ආවේ තනියෙන්, යන්නේ තනියෙන්. ඉන්නකන්නම් ස්වාමී දියණියක් ඉන්නව, දරුවෝ ඉන්නව, ධනෙ තියෙනව, දේපල තියෙනව, යාළුවෝ ඉන්නව, ඒවයින් ඉදිමෙන්න එපා. ඒව නිසා මුලා වෙන්න එපා. ආවේ තනියෙන්, යන්නේ තනියෙන්. කොයි වෙලාවෙද කියන්න බෑ. දෙන්න එක ජීවිත කාලෙම ඉන්නවයි කියලා හිතාගෙන ඉන්නව, කොටස් ගාලා සෙම හිර වුණාම කවුරු හරි එක්කෙනෙක් ඉස්සරහින් පස්සෙන් යනවා. ඒ නිසා අපිට සදාකාලික බව, ඒ නිසා අපි මේ තාවකාලික දෙයට රැවටෙන්නේ නැහැ පිනතුනේ. ඒක හොඳට මතක තියාගන්න ඕන. එහෙනම් මොකද්ද අපි හදාගන්න ඕන? අපේ හිත. ආවට වඩා හොඳින් යන්න හිත තියෙන්න ඕන. දැන් ඔබම පරීක්ෂා කරලා බලන්න, ඔබේ හිතේ දිව්‍ය ලෝකයක්ද තියෙන්නේ, අපායක්ද තියෙන්නේ, මනුස්ස ලෝකයක්ද තියෙන්නේ, මොනවද තියෙන්නේ කියලා පරීක්ෂා කරලා බලන්න. හරියට අර තමන්ගේ පෙට්ටගම බලනවනේ, ඉඳලා හිටලා බැංකු පොතේම බලනවනේ නේ, කීයක් තියෙනවද මේක කියලා, කීයක් වේදන් වෙලා තියෙන බැංකු පොත අඩුනම් හුස්මක් හෙලනවා, අයියෝ අඩුයි, නෑ තිබිච්ච ගාන නෑ කියලා. ටිකක් වැඩිපුර තියෙනවනම් හරි සන්තෝසයි, බොහොම හොඳයි, ගාන්න තියෙන account එක රැකිලා තියෙනවා කියලා. ඒ වගේ තමන්ගේ මේ පින්පව් පිළිබඳව සංශෝධනයක් පොඩ්ඩක් පොත බලන්න ඕන. පින් පොත හිතේ ඇතුලේ නෙදීනේ, පින් පොත පිටින් ලියන්නත් පුළුවන්. නමුත් දැන් හිතේ ඇතුලේ දෙනවනේ පින් පොත නේද, කුසල කුසල. පොඩ්ඩක් බලන්න, පොත පෙරලලා බලන්න කොහොමද කියලා. දිව්‍ය ලෝකයට යන්න ටිකට් එකක් ගන්න ඇද්ද? කොහොමද නැති කියලා හිතන කට්ටිය අත උස්සන්. දිව්‍ය ලෝකයට ටිකට් එකක් ගන්න ඇද්ද? ඔය තියෙන කවුන්ට් එක මට බේන්නේ මදි වගේ, වැඩේ සෞතු වෙලා තියෙන්නේ. සතර අපායට යන ටිකට් එකක් ගන්න. ඔව් හරි ලේසි, ලිස්සලම යනවා. පල්ලෙහන්නේ තියෙන්නේ දිව්‍ය ලෝක උඩ තියෙන්නේ, අපාය පල්ලෙහා තියෙන ලිස්සල බොහොම ලේසි යනවා ඒ පැත්තට. ඒ නිසා අති භයානකයි. ඒ නිසා අපිට අපි පිළිබඳව ආත්ම ගවේෂණයක් කරන්න, ආත්ම පරීක්ෂණයක් කරන්න සීළු දෙනාට වගකීමක් තියෙනවා. ඇයි? මනුස්සද්ද බඩිලාබෝ දුර්ලභෝ ලෝකස්මෙන්, අපි මනුස්සෙක් කියලා ඉදීම දුර්ලභයි. නිරන්තරයෙන්ම සිහිපත් කරන්න ඕන කාරණයක්. හැමදාම උදේ පාන්දර සිහිපත් කරන්න. අනේ මනුස්සෙක් කියලා ඉදුනේ දුර්ලභව. සද්ධර්මය අති දුර්ලභයි, කල්යාණ මිත්‍රත්වය අති දුර්ලභයි. මට මෙනෙහි කරන්න පුළුවන් නුවණක් ලැබීම අතිශයින් දුර්ලභයි. සද්ධර්මය අවබෝධ කරගන්න තියෙනවා නම් අතිශයින්ම දුර්ලභයි. මේ දුර්ලභ කරුණ වලට මම මගේ ජීවිතේ කැප කළා, අප්‍රමාණ ලෙස කැප කළා. කටයුතු කරන්න ඕනේ කියන එක හොඳින්ම හිත තුල දරා ගන්න ඕනේ. මේ පරීක්ෂාව කරන්න මේ හොඳම වෙලාව ගෙදර ගිහිල්ලා පරීක්ෂා කරන්න කිව්වට පරීක්ෂා කරන්නේ නැහැ. ඒ නිසා අපි නිහඬව සංසුන්ව ඔබේ මනසේ තියෙන පෝසත්කමත්, ඔබේ මනස තුළ තියෙන දුර්වලකමත් ඔබම මනාව තේරුම් ගන්න කන්නාඩියෙන් බලලා මූණේ තියෙන පැහැපත්තෙන්, පැහැපත් විදියටත් කැළලි දැලිකුණු ඇතිතෙන් දැලිකුණු තියෙන ඒවා හැටියටත් තේරුම් ගන්නවා වගේ ඔබ ධර්මයේ කැඩපතක් කරගෙන බලන්න ඔබේ ළඟ තියෙන දුර්වලතා සහ කුසලතා, පුණ්‍ය ශක්ති සහ පාප ශක්ති මනාකොට අවබෝධ කරගන්න සුළු මොහොතක්. ටිකක් අමාරු හිත දිහා බලන්න, මොකද හිත දිහා නොබල ඉන්න එක තමයි හොඳ. අරකට අර සමහර අය කියන්නේ කුණු ගොඩ උස්සන්න කැමති නෑනේ, කුණු ගොඩ නිකම්ම වහලා තියෙනකම් තියෙනවා. නමුත් ඒක නෙමෙයි අපි කරන්න ඕන. වනවෙච්ච තුවාලයක් වුණත් පොඩ්ඩක් ඇරලා බලන්න ඕන, සැර බෙහෙතක් දාන්න ඕන, ඒක සුවපත් කරගන්න ඕන. ආන් ඒ වගේ තමයි පින්නතුනේ මේ හිත අල් පොඩක් අපහසුයෙන් උනත් මේ හිත හදා ගන්න ඕන. සුළු මොහොතක් ඔබේ සිත විවෘතව තබාගෙන ඔබේ සිතේ ස්වභාවය දියුණුව නොදියුණු තත්ත්වය මට වැටහේවා කියන අදිෂ්ඨානයෙන් සුළු මොහොතක් නිහඬව සංසුන්ව ඔබේ සිත දිහා පූර්ණ අවබෝධයෙන් විවෘතව බලා සිටින්න. කුසලය අකුසලය දුරු කළ යුක්ත ප්‍රගුණ කළ යුක්ත කවරක්ද යන පිළිබඳව අවධානයෙන් පින්නතුනේ අපේ ආධ්‍යාත්මය තුළ දෘෂ්ටියක් හැදෙන සරල ක්‍රමයකින් ඔබට තේරුම් ගන්න, ආධ්‍යාත්මික පරීක්ෂණයකින් තේරුම් ගන්න මම පොඩි සරල ක්‍රමවේදයක් කියලා දෙන්නම්. දෘෂ්ටි හැදෙන ක්‍රමය, සංකල්ප හැදෙන ක්‍රමය මෙන්න මෙහිමයි හැදෙන්නේ. හරිම සරලයි, අපි දන්නවා. නමුත් මේක ගැඹුරින් තේරුම් ගන්න ඕන. මෙය මෙසේ වේවා, මෙය මෙසේ නොවේවා. ඔබේ ආධ්‍යාත්මික ගෂ්ඨණයක් පැටලුල්ලක් තියෙනවා නම් ඒ පැටලිල්ල යට තියෙන සිද්ධාන්තය මොකද්ද? මෙය මෙසේ වේවා, මෙය මෙසේ නොවේවා කියන සිද්ධාන්ත දෙක. මෙන්න මේ සිද්ධාන්ත දෙකෙන් සියලු දෘෂ්ටි නිර්මාණය කරන්න. ඔබට දැන් මොකද්ද කරන්න තියෙන්නේ? මෙය මෙසේ වේවා කියන තැනටවත්, මෙය මෙසේ නොවේවා කියන තැනටවත්, මේ මම වෙමි කියන තැනටවත් එන්නේ නැතුව වාසය කරන්න. අන්න එයාට කියනවා පුජ්ජල වාසය නෙමේ විශ්වවාසය කියලා. ඒ විශ්වවාසය කියන වචනයට තමයි නිර්වාණ කියලා කියන්නේ. මොකද බැඳීම් නැති කියන එකයි. නිර්වාණය කියන්නේ අමුතු එකක් නෙමේ, බැඳීම් නැති සිතට කියන්නේ නිර්වාණ සිත. බැඳීම් තියෙන හිතකට ඒ බැඳීමට අනුව අන්නේ බැඳීම හටගන්නවා. දැන් අපි මේ ධර්මයෙන් කරන්නේ මොකද්ද? ඒ බැඳීම් නැති සිතක් ගොඩනගන්නයි මේ සියල්ල සිදු කරන්නේ. නිර්වාණ සිත, බැඳීම් නැ, බැඳීම් නැති හිත සැපද නැද්ද? සැපයි. සම්මුති තියෙන්න ඕන. මේ සම්මුතියෙන් බැඳීම් නැති කරගන්න යන්න එපා. සම්මුතියෙන් තියෙන යුතුකම් ඉෂ්ට කරන්, චාලිෂ්ට ඉෂ්ට කරන්, වගකීම් ඉෂ්ට කරන්න. ඒ සම්මුති දහමක්මයි ආධ්‍යාත්මය තුළින් බැඳීම් නැති කරගන්න ඕන, බැඳීම් දුරු කරගන්න ඕන, සියලු බැඳීම් දුරු කරගන්න ඕන. බැඳීම් නැති සිත සැපදායකයි. ඉතින් මේ බැඳීම් දුරු කරගන්න හැකියාව තියෙන නුවණින් සංසාරේ ඉඳලා ආපු මනස ඔබේ ආධ්‍යාත්මය තුළ රැව් පිළිරැව් දෙනවා. ඒ මේ අත දුවනවා. කපුයෙකුට කියලා අයින් කරන්න තිබ්බ මහසෝන් දිට්ඨිය තිබ්බනම්, සීරියකාගේ දිෂ්ටිය තිබ්බනම් කපුයෙකුට කියලා ඔය මාතර කට්ටඩියෙකුට කියලා අයින් කරගන්න තිබ්බා. හැබැයි ඉතින් සක්කාය දිට්ඨිය එහෙම අයින් කරන්න බෑනේ. මාසෝන් දිට්ඨිය වගේ සක්කාය දිට්ඨිය අයින් කරන්න බෑ. මොකද කපුවට සක්කාය දිට්ඨිය තියෙනවා. ඔය සක්කාය දිට්ඨිය තමයි පින්නතුනේ අපායට ගෙනියන්න ඉන්න මායයා දූතයා. සමහර අය හිත කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. අපි පින්නතුන් දැන් වාසනාවන්තයි. හිත කියන්නේ මේකයි. මේක මාර ධර්මතාවයක්, මාර බලවේගයක්, අපායට ගෙනියන්න ආපු, දුගතියට ගෙනියන්න ආපු යක්ෂයෙක් කියලා කල්පනා කරලා මේ හිත හොඳින් සම්මර්ෂණය කරලා අවබෝධ කරගන්න දක්ෂ වෙනවා. දැන් මේ කොච්චර කිව්වත් මේකෙන් කීයක් ගන්නවද, කීකෙන් කීයක් අහක දානවද මන් දන්නේ. කීයක් ගත්තත් මට කමන්නේ, කීයක් අහක දැයවත් මට කමන්නේ. මට කියන්න ඕන ටිවල් ටික මම කිව්වනේ. ඔබේ ජීවිතයට ඔබ ආදරේ කොච්චරද, ඒ ධර්මයට ඔබ ධර්මයේ ගනි. ඔබේ ජීවිතයට ඔබ ආදරේ නැති කොච්චරද, ඒ ධර්මයටම ධර්මයේ බැහැර කරයි. ඔබට ඔබ ආලෝකයක් නැන්න, ඔබට ඔබ ආදරය කරන්න. ඇලෙන්න එපයි කියලා නෙමේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ, ධර්මයට ඇලෙන්න කියලා. අසද්ධර්මයට, අකුසලයට ඇලෙන්න එපයි කියලා දේශනා කරේ. කුසලයට, සද්ධර්මයට ඇලෙන්න කිව්වා. එනිසා දිගින් දිගට බණ අහන්න පින්නතුන්ට අවකාශය, අවස්ථාව තියෙනවා පින්නතුනේ. එනිසා ඒක ඒ පිහිට පින්නතුන් ලබා ගන්න කියන ධර්මයෙන් ගොඩනගා ගන්න ඕන කියන ඒ පරමාර්ථය නිසා කැප වෙන්න පුළුවන්. සමහර අයට මේ කිලෝමීටර් දෙකක් එහා ඉන්න අයට ධර්මයේ ඕන නැති අය ඉන්නව නේද? ඒගොල්ලෝ මොකද කියන්නේ? දුර වැඩි ස්වාමීන් වහන්සේ වෙලාවක් නැහැ. වෙලාව තියෙන කෙනාට පින්නතුනේ ජාත්‍යන්තර ව්‍යාපාර කරන කෙනෙක් උනත් ඒගොල්ලන්ට වෙලාව තියෙනවා, ඌමනාව තියෙනවා නම්. මේ තමන්ගේ ජීවිතේ ලස්සන කරගන්න තියෙන දෙයක්, තව කෙනෙක් පෝසත් කරන්න තියෙන දෙයක් නෙමෙයි කියන කාරණයක් අපි ඔන්න මතක් කළා. ඉතින් මේ වගේ ධර්මානුශාසනාවකින් පොඩි හරි අවදියක් ඇති කරලා ධර්ම මාර්ගය තුළ පුබුදවන්න අපිට හැකියාව ලැබෙන එක අපි සන්තෝෂ වෙනවා. ඒ වගේම අපේ මෙම විහාරස්ථානයේ ගරු පූජපාද සමිත් දිස්සිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ වගේ වැඩසටහන් සංවිධානය කරලා පින්නතුන්ට ජීවිතේ හරවත් කරගන්න, ඍජු කරගන්න, නිවැරදි කරගන්න, මනස රිලැක්ස් කරගන්න, නිදහස් කරගන්න අවකාශය සලසනවා. ඉතින් අපි ඒ වෙනුවෙන් විද්‍යාසේකර පිරිවෙනට මේ මූලස්ථානයේදී අපි විශේෂයෙන් මාතලේ විද්‍යාසේකර පිරිවෙනට අපි ගෞරවය සහ නමස්කාරය අපි පූජා කරන්න ඕන. ඉතින් අපි මේ දායකත්වය පිළිබඳ අපේ පින්නතුන් මම ඔය කතා බහ කළාට නම් එච්චර මට මතක නැහැ. නම් ඒ නම මොකද්ද කියලාවත් දන්නෙත් නැහැ, අහන්නෙත් නැහැ, වැඩකුත් නැහැ. නම් දන්නෙත් නැහැ. ඉතින් මට ලියලා දීපුවාම ඉතින් මම ඔය මොනවා හරි කියනවා, හරියට ගියයිද දන්නේ නැහැ, වැරදියට ගියයිද දන්නේ නැහැ. ඉතින් මේ දේශනාවේ ප්‍රධාන ඒ දායකත්වය අරගෙන අපේ පින්නතුන් වැඩ කරන්නේ හැමෝම දන්නවා. උඩුපිහිල්ලේ පුරිජ්ජල පදිංචිව සිටි මීට වසර 7කට පෙර පරලෝසපත් සෝමාභිවර්ධන මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ ප්‍රධාන අරමුණෙන් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. පින්බර මෑණියන් වහන්සේ ඔබ තුමිය සසර සසර ගොඩනඟ සිටියත් මේ පින් අයිති වේවා, නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දියණිය කුමාරී උඩගෙදර සහ බෑණන්වන් විසින් මෙම ධර්ම දේශනාව සංවිධානය කරනවා කුමාරී උඩගෙදර ඒ මෙතනියත් ඇතුළු. ඒ වගේම දායකත්වය දරන ඒ පවුලේ කල්ලපිටියේ විජේ සුන්දර පවුලේ සියලු දෙනාටත් මේ සඳහා උදව් උපකාර කරපු සියලුම විජේරත්න පවුලේ සියලු දෙනාටත් ආදි වශයෙන් පින් දෙනවා. මේ සඳහා අනුශාසන සහ උපදෙස් ලබා දුන්න ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කරමින් මේ කටයුත්ත ඒ සංවිධානය කරපු ඒ පින්නතුන්ගේ අරමුණ වන ඒ ප්‍රධාන කුටුම සෝමාභිවර්ධන මෑණියන්ට විශේෂයෙන් වංශ පරම්පරාගත ඥාතීන්ට ඒ වගේම මේ පින්නතුන්ට ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබන්නා වූ කුසලානිසංස බලයන් තම තමන් හැදු වැඩු මව්පියන්ට සසරට එකතු වුණු ඥාතීන්ට අනුමෝදන් වේවා, සසර සපවත් කරගනිත්වා. ඒ වගේම සුජීවත්ව වාසය කරන මේ දායකත්වයේ දැන් දැක්කු ඒ පින්වත් කුමාරි උඩගෙදර ඒ දියණිය සහ ඒ බෑනුන් වහන්සේ ඇතුලේ පින්වත් මහත්මයා ඇතුලේ සියලු දෙනාටත් දායකත්වයේ සහයෝගයේ දැක්කු සියලුම පින්වතුන්ටත් ධර්ම ශ්‍රවණයේ සහභාගී වූ සියලු පින්වතුන්ටත් මෙලොව වශයෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් මගඵල සත්‍යයන් අවබෝධ වේවා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඥාතින්ද පින් අනුමෝදන් කිරීම.
දස බලසේලම්බබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා දින වචන නදී චිරන් වසතු. දස බල බුදුන් නම් සෙල් මුදුන තින්මතු නිවන් නම් මහා සමුදුර කෙළවර කුඩැති සතතින් අරියටෙගි මග සිලිලින් සිහිල්ලූ නිති සුවදෙන ජිනවදන් ගඟ බෝකල් ගලාවසව සතං සනහා. ධර්මශ්‍රවණානි සංස බලයෙන් හැම දෙනාටම උතුම් වූ නිවන් සම්පත්ම සැලසේවා.